lain nih Pak. Membutuhkan menteri hikmah gila kata karena nih memang ukuran mati asta karena dah dan nih puluhan tahun flatnya apa tanah tarik karena mau datang ini nih. Ada? Belum mau menteri itu dia nak paling ya kalau nasi dia kaya itu dia nak kalau nih lo pengen sudah nang hati ada nanti. Nang hati ya. Ada ini menteri sudah nang ada nanti. Ada ini sudah. Ada? එතකොට බුදුහාමුදුරය අනිත්‍ය කියලා කිව්ව ලෝකයේ සදා මිනිස්සු අනිත්‍ය කියලා හිතන් හිටියද මරණයෙන් හෝ වෙන් වෙලා එන ජීවත් වෙමින් ඉන්න කොටත් වෙනස් වෙලා යන දේවල් කියලා දැනන් හිටියද නැත්ද ජීවත් වෙලා ඉදිනුත් ඇහි පෙනීම ස්වરૂපේ වෙනස් වෙලා යනවා ලෙඩ රෝග හැදෙනවා මෙහෙම දේ වෙනවා කියලා දා මිනිස්සු දැනන් හිටියේ නැත්ද 2600 කට කලින් දැනන් හිටියමයි පොරේ අද එතකොට බුදුහාමුදුරය ඇහි අනිත්‍ය කියලා කියනකොට ඕගොල්ලෝයි මමයි හිතනවා නම් මේ හදපු මනුස්සයගේ මේ විදියට තිබුණා මේක වෙනස් වෙමින් යනවා වැඩෙනවා තිබුණු මට්ටම නෙවෙයි පුටි කාලේ තිබුණු මට්ටම ලොකු වෙනකොට අවුරුදු 5 මට්ටමකට 10 වෙනකොට 10 මට්ටමේ තිබුණු හේ තිබුණු පටක සෛල ආදියද 15 වෙනකොට 80 වෙනකොට ඒකක මහ පොළොවට පස්සෙලා යනකොට දැන් ඔබ වෙනස් වෙමින් යන එක. ඔය වෙනස් වීම බුදුහාමුදුරුවෝ කියපු අනිත්‍ය කියලා ඕගොල්ලෝමයි දන්නව නම් අපේ නෝනායි බුදුහාමුදුරුවෝ මේකයි සම්මා සම්බුද්ධ වෙන්නේ කොහොමද? අමතුවෙන් ලෝකේ කිසිවෙකුට හොයාගන්න බැරි දෙයක් හොයාගත්තලු උන්වහන්සේ. අපේ මෝඩකම් උන්වහන්සේගේ ප්‍රඥාවට දාන්න එපා. ඉස්සල්ලා අඳුරගන්න. මොකද මේව පුතේ ලෝකේ ඉන්න කෙනෙකුට මේ බල හොයලා ගන්න බලුවා. මේ ශරීරයේ බොහෝම හොඳට උපකරණ වලින් පරීක්ෂා කරගෙන කරගෙන ගිහිල්ලා මේක අන්තිමේදී තාම සියුම්ව තනට ඇවිල්ලා මෙන්න මෙහෙම තාම සියුම් කොටස් ටිකක් විතර තියෙන ඒවා අතාරගෙන නැති වෙලා යනවා කියලා අද කියන්න පුළුවන් නේද? එහෙම නේද? ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ඔව් මෙන්න මේ විදිහට මේ මට්ටමට ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මේ නිශ්චය කරලා බලන එක මේක රූපේ අනිත්‍ය. මේක රූපේ අනිත්‍ය කියලා ඕගොල්ලෝයි මමයි දන්න ටික බුදුහාමුදුරුවෝ අනිත්‍යයි කියලා වචනේ කියනකොට ඕගොල්ලෝමයි පිළිගත්තොත් අවදාවත් ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ මගේ නුවණින් එහාට යන්න ඕගොල්ලන්ගේ නුවණින් මේ වෙනකොට අපි කැමති වුණාට දුක නැති කරගන්නත් බැරි වෙලා තියෙනවා. හරිද? මේ ඔක්කොම කැඩිලා බිඳිලා යනවා. මේව හොයන්නේ නැහැ. මේව සූම්‍ය ධාතු වලින් එහෙම නැත්නම් මොනවාද? අංශු වලින්, අණු වලින්, පරමාණු වලින් හැදලා තියෙනේ කිව්වට ඒ පරමාණු කුලියට අපි බිරිඳ කියලා ආදරය කරනවා නේ. වටනාගමත් කරමුද? අතරමද? නෑ. හැබැයි අනිත්‍ය කියන දේ දකින්න කෙනාගේ කියන්නේ කලකිරලා නොවිලා නිදහස් වෙනවලු. මොකද කියන්නේ? කලකිරලා නොවිලා නිදහස් වෙනවා අනිත්‍ය දකින්න කෙනා. ඉතින් එහෙනම් අද අරහත්ත්වය සාක්ෂාත් කරලා ඉන්න උනේ කවුද? විද්‍යාඥයෝ, වෛද්‍යවරු නේද? මේකද? එයි. මෙන්න මේව කඩලා බිඳලා වෙනස් වෙනවා වෙනස් කරලා මේ වගේ සියුම් සියුම් ස්වභාවයන් හොයලා මේ ටික බලලා ඒගොල්ලෝ හැමෝම ඔප්පු කරගෙන ඉවරයි. නමුත් මතක තියාගන්න ඒ ලෝකේ පරිති නුවණ කවදාවත් ලෝකේ ඉක්මවා යන්න නම් උපකාරී වෙන්නේ නැහැ. ඕක ගැන හරියට විනිශ්චය කළොත් මෙන්න මේ තියෙන දේවල් ගැන ඇලුම අතහැරලා සමාධිය හදාගන්න පුළුවන්කම හැබැයි උපරිම මධ්‍යස්ථ වුණොත් නමුත් එහෙමවත් වෙන්නේ නැහැ. ඉතින් මම ඕගොල්ලන්ට කියන්නම් බුදුරජාණන් වහන්සේ දහම කියනකොට බුදුරජාණන් වහන්සේගේ දහම ආරම්භ කරන්නේ ලෝකේ අනිත් හැමෝම අවසන් කරන්න යනටත් තවත් ටිකක් එහාට ගිහින් ලෝකෙ ඔක්කොම හොයලා කල්පනා කරලා ඇත්තයි කියලා හිතපු දෙයට තවත් එකක් එහාට ගිහිලා තමයි උන්වහන්සේගේ දහම ආරම්භ වෙන්නේ. ඒකයි මේක අල්ලන්න මාරු. මේක කියලා කියලා පොත් ඉවර වුණත් අපේ මෝඩකමට ආයෙ ගලපනවා. හරියන්නේ නැම අපට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒකයි මේක සිවුන්නේ. සමන් ඕගොල්ලන්ට කියන්නේ ඒක වෙලාවක බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේලා පිරිසත් දේශනාවක් ආරම්භ කරනවා මහණෙනි. සත්‍යයේ ප්‍රවත්න පිණිසත් සත්‍යයන්ට උපන් සත්‍යයක උපකාරිය පිණිසත් ආහාර හතරක් තියෙනවා. ඒ තමයි අවලංකාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංකේතන ආහාරය සහ විඥාන ආහාරය හතර වෙනිය කියලා තියෙනවා. හතර වෙනි එක විඥාන ආහාරය කියලා. මේ කියනකොටම හාමුදුරුවෝ නමක් අහනවා, ස්වාමීනි කබලින්කාර ආහාරය අනුභව කරන්නේ කවුද? එන කබලින්කාර ආහාරය කන්නේ කවුද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කියන භික්ෂුව, මම කබලින්කාර ආහාරය අනුභව කරන කෙනෙක් ගැන කියන්නේ නැහැ. එහෙම නොකියන මගෙන් ඔබ කබලින්කාර ආහාරය අනුභව කරන්නේ කවුද කියලා යහන ප්‍රශ්නය ගලපෙන්නේ නැහැ. මම කියනවා නම් ආහාරය අනුභව කරන කෙනෙක් ඉන්නවා කියලා ඔය ප්‍රශ්නේ මයෙන් ඇහුවට කමක් නැහැ. හැබැයි මම එහෙම නොකියන නිසා ඔබ මගෙන් එහෙම අහන එක ගලපෙන්නේ ඔබ මගෙන් අහනවා නම් අහන්න ඕනේ කුමක් හේතුවෙන් කබලින්කාර ආහාරය වේද? එතකොට මම කියනවා තණ්හාව හේතුවෙන් කබලින්කාර ආහාරය කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නෙන් තේරුණා මොකද්ද කියලා? තණ්හාව හේතුවෙන් ආහාරය කියන දේ උපදිනවලු. ආහාරය කියන්නේ එතකොට මොකද්ද? කබලින්කාර ආහාරය කියන දෙයට හේතුව මොකද්ද? සංහාව කියන දෙයලු. එතකොට ආහාරයත් නම් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? ජරා මරණ දුක. එතකොට ඊළඟට අහනවා, ස්වාමීනි ස්පර්ශ කරන්නේ කවුද කියලා අහනවා. ස්පර්ශ කරන්නේ කවුද? ස්පර්ශ ආහාරයක් ගැන කිව්වනේ. එතකොටම දැන් ලෝකයා ලෝකයේ කෙනාට භාග්‍යතුන් වහන්සේ දහමේ අර්ථ ගිය නැති කෙනාට තාම එයාට කෙලින් ස්පර්ශ කරන කෙනෙක් ගැන අදහස එන්නේ. එයා අහනවා කවුද ස්පර්ශ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කියන ස්පර්ශ කරන කෙනෙක් ගැන මම කියනවා නම් ඔහු මහුවද කමක්. මම එහෙම කියන්නේ නැහැ. එහෙම නොකියන මගේ කවුද ස්පර්ශ කරන්නේ කියලා අහන්න එපා. ඒක වැරදි ප්‍රශ්නේ. ඕමයෙන් අහන්න ඕනේ ස්වාමීනි ස්පර්ශයේ හේතුවෙන් කුමක් උපදිනවද කියලා. එතකොට මම කියනවා වේදනාව. වේදනාව හේතුවෙන් සංහාව, සංහාව හේතුවෙන් උපාදාන, උපාදාන හේතුවෙන් බව, බවේ හේතුවෙන් ජාති, ජාති හේතුවෙන් ජරා මරණ. නවතින්නේ එතන. එහෙම විසඳනවා මිසක් ස්පර්ශ කරන කෙනෙක් ගැන මම කියන්නේ. එතකොට නැවත නැවතත් අහනකොට මනෝ සංසේතන ආහාරය ආයෙත් අනුභව කරන්නේ කවුද කියලා අහන්නේ. විඥාන ආහාරේ සෞරු අනුභව කරනවද කියලා අහන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ විඥාන ආහාරේ නාම රූප උපදවන් උපකාර වෙනවා. නාම රූපේ සලායතන පස්ස වේදනා සංහා උපාදාන බව ජාති ජරා මරණ. එහෙමයි මම විසඳන්නේ. හේතුපතේ අපි මේ වෙනකොට කතා බහ කරාට අපිට බුදුරජාණන් වහන්සේගේ වචන ටික දැනගෙන හිටියට අපි අර්ථය හරියටම විනිශ්චය කරගත්තේ නැති අඩුව ගොඩක් අදින් තියෙනවා. ඒ කියන්නේ අපි සම්මුතිය කියලා වචනයක් දන්නව නේද? මේ කියනකොට අපි හිතනවා සම්මුතිය ගැන අපි හරියටම දන්නවා කියලා. ඔන්නේ බුදුරජාණන් වහන්සේ අතනදිත් මොකද්ද කියන්නේ? සත්‍යයේ දෙවියන් මිනිසුන් රක්මයන් ආදී පිරිසක් ආහාර විදියට අබලින්කාර ආහාර ස්පර්ශ ආහාර මනෝ සංකේතන ආහාර විඥාන ආහාර කියන දේක් ගන්නවා කියලත් දැන් කියන්නේ. අනුභව කරන කෙනෙක් ගැන මම කියන්නේ නැහැ. එහෙනම් ඉස්තරලාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කෙනෙක් පටිච්ච සමුප්පාද කියන න්‍යායක අර්ථ තේරුම් ගන්න නම් මුලින්ම එයාට සත්පුද්ගල දෘෂ්ටිය දුර්වලලා තියෙන්න ඕනේ. ඒක පැනවීම තුළ දැනගෙන තියෙන්න ඕනේ. එහෙම නැති හැම කෙනෙක් මන්ත්‍රණයට කතා කරලා ඉවර වෙලා ආයතන තියෙන්නේ කොහෙද කියලා අහනවා. එයා ආයතන තියෙන තැනක් ගැන හොයනවා. ඉතින් ආයතන තියෙන එකන හොයන්නේ එයා පුද්ගලයේ සත්‍යයක් ඇත්ත කරගෙන නෙවෙයිද? ඉතින් හැබැයි කියනවා ඒ පිළිස පැනවීම කියන එක ගැන දන්නවලු. භාග්‍යතුන් වහන්සේ බොහොම ලස්සනට පෙන්වනවා මොකද්ද? ඔබලුන්ට නොයෙක් අවස්ථාවල කියාගෙන තියෙනවා මුලින්ම මේ ශාසනයේ ඒ තැනක් විසඳිලා ආවට පස්සේ ලෝකේ බොරුව විසඳ ගන්න පුළුවන් ලෝකයේ ඇතුලේ තොරතුරු දෙකකින් විසඳ ගන්න පුළුවන් වෙලා ආවත් විතරයි බුදුවරුන්ගේ නුවණ අඳුන ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති තාක්කල් ආයතන කියලා ඇහෙනකොටම මේ කියපු දේ විනිශ්චය කළා නැති කෙනාට ඇහැකරනාසේ දිවකය මනස තමන් දන්න මනුස්සයාට ගලපලාම බලනවද නැද්ද? ඒක නවත්තන්න පුළුවන්ද? එපා කිව්වත් නවත්තන්න බැරි. එයාට එතෙන් විතරයි නුවණ තියෙන්නේ. එයාට ඒක විසඳෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මතක තියාගන්න මේ ධහම නිවැරදිවම විනිශ්චය කරන්න බැරි වුණොත් ඕගොල්ලොන්ට මට මෝහය කියන දේ ඉක්මවා යන එක හේනකින්වත් කරන්න බැහැ කියලා. ඒක නැවත නැවත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඕගොල්ලෝ මූලික විනිශ්චය කිරීම ටිකට දක්ෂ වුණොත් දක්ෂ වෙලා මේ වෙනකොට විනිශ්චය කරන් තියෙනවා නම් ඕගොල්ලොන්ට සමා බාහිර කියලා මේ පණවන පැනවීම මොකද්ද කියලා අඳුන ගන්න පුළුවන් වෙයි. පැනවීම මොකද්ද කියලා අඳුනගත්තට පස්සේ ඕගොල්ලන්ට ඊළඟට පැනවීම නොවෙන්නේ කොහොමද කියලා අඳුන ගන්න පුළුවන් වෙයි. එතකොට තමයි ඕගොල්ලෝ ආර්ය සත්‍ය හතරක් දන්න කෙනා බවට පත් වෙන්නේ. එතකන් කවදාවත් ඕගොල්ලෝ මමයි ඒ ආර්ය සත්‍ය හතර දන්නවා කියන එක වෙන්නේ මතකයි. මේද වාල කියන සූත්‍ර දේශනාව අහලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ ලිච්ඡවි රාජධානිය ඉන්න වෙලාවේ ආනන්ද හාමුදුරුව පින්දපාතේ වඩින වෙලාවේ දකිනවා ලිච්ඡවි කුමාරවරු ගුණ ශිල්පයේදන පුහුණු වීම ශාලාව. ඒ ආසන්නයෙන් යනකොට දකිනවා මේ ලිච්ඡවි කුමාරවරු මේගලින් හදලා තියෙන දොරට මේ තලයක් එහාට මෙහාට යන්න පුළුවන් තරමේ සිදුරක් හදලා තියෙනවා මේ දොරේ. මේගොල්ලෝ අඩි 30ක් විතර දුරින් දුණු වීතල සූදානම් කරගෙන ඉලක්කය වරන් තියෙනවා අර සිදුර. පළවෙනි කෙනා ඊතලයේ මුදා හරියට පස්සේ දෙවෙනි කෙනා ඊතලයේ මුදා හරිනවා. පළවෙනි කෙනා ඊතලය අර සිදුරෙන් දොරේ තියෙන සිදුරෙන් අසෙන්දලා යනකොට දෙවෙනි කෙනා ගීතලේ හෙත්තෙත්තම පිටිපස්සෙන් ඇවිල්ලා අර ඊතලේ පිටිපස්ස පැත්තෙන් වැදිලා ඒත් එක්කම අර ඊතලෙත් ඒ සිදුරෙන් ඇතුල් වෙනවා. ඉන්න පිරිස හැමෝම තමන්ට කලින් විදපු කෙනා ගීතලේ පිටිපස්සට වදින්න විදිනවා. ඒත් එක්කම ලබර සිදුරෙන් ඒ ඊතල එළියටත් යනවා එහාටත් යනවා. යොපිසෙන් සිවුම් ඉලක්කයකට විදිනවා. මේක දැකපු ආනන්ද හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ලිච්ඡවි කුමාරවරුන්ගේ ගුණ ශිල්පයේ හික්මීම අතිශයින්ම ප්‍රබලයි. ඉතාම තීක්ෂණ නුවණකින් සිහියකින් යුක්තව මේගොල්ලෝ මේක කරනවා. ස්වාමීනි අද්භූතයි මේගොල්ලොන්ගේ දක්ෂතාවය කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද අශ්වේක්‍ය වලිගයෙන් කෙන්දක් අරගෙන හතකට පළලා ඒ එක කෙන්දකින් විද්දට පස්සේ අවත් ඒ වගේ අර හතෙන් එකකට කලපු කෙන්දක් අරගෙන අර කෙන්දේ පිටිපස්සට වදින විදියට අර විදියට විදින්න පුළුවන් නම් අර ඊතලේ පිටිපස්සට තව ඊතලයක් වදින්න විදිනවා වගේ එක දුන්නකින් අර අස්වරාගේ ලෝමය හතකට පළලා විදින ඒ කොටසට තවත් අස්ව ලෝමය හතකට පළපු කොටසකින් පිටිපස්සට වදින්න විදින්න පුළුවන් නම් ආනන්ද ඒකත් එච්චරම අමාරු නෑ. හැබැයි ආනන්ද ආර්ය සත්‍ය හතර අඳුනා ගැනීම අවබෝධ කර ගැනීම ඊට වඩා අමාරුයි. නමුත් අද අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන්නේ පටපාඩම් කරලා ගත්ත ගමන් දන්න එකක් වෙලා ඒ නස්පත්තිය තමයි අපට තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නම් හොයාගත්ත එක අර තරම් අමාරුයි. ඒ නිසා මම අමාරු එකක් තමයි මම හොයන්නේ. අර උපමාව මට කියන්නේ හරි 10ක් යාද තියෙන අගල් 6ක් ලොකු ලී කෑල්ලකට ලොකු ගල් කෑල්ලකින් හෝ බෝලයකින් ගහනවා වගේ කියලාවත් කියන්නේ නැහැ. එහෙම නැත්නම් අර ක්‍රිකට් ගහනකොට තියෙන ස්ටම්ප් එකට අඩි 10ක් 15ක් ඈතේ නම් බෝලෙකින් ගහන එක ඒකත් එක්කම අමාරු නෑනේ. ඒක බොහොම ලේසියි. හැබැයි මේක කියන්නේ අස්වැගේ වලිගේ තියෙන ලෝමය හතකට පළලා කපල නෙවෙයි ඈ ඉරනවා තීරු විදිහට මෙහෙම ඉරනවා. එහෙම ගත්ත හතෙන් එකකින් එකක් යම් දුන්නකින් මෙද්දට පස්සේ ඒ හතෙන් එහෙක තවත් කොටසකින් අර හතෙන් එකක අස්වලෝමයට වදින විදියට විදිත් යුක්තෝ ඒ සියුම් බව කොයි තරම්ද ඒටත් වඩා සියුම් විය යුතුයි. දුක්ඛ ආර්ය සත්‍ය අඳුනා ගැනීමට සමුදය ආර්ය සත්‍ය අඳුනා ගැනීමට නිරෝධ ආර්ය සත්‍ය අඳුනා ගැනීමට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අඳුනා ගැනීමට මෙන්න මේක මේවා මේ හොඳට මතක තියාගන්න. එහෙනම් ඒක හේතරම්ම සිවුමුණේ ඇයි අපි හැමදෙනාටම වරුදු වෙච්ච පොදුවෙන් අපට මේ ලෝකයේ ඇතුලේ නිමිති තොරතුරු වලින් ඒක අඳුරගන්න පුළුවන් එක නෙවෙයි කියලා. ඒකයි උන්වහන්සේ අරිය පරේසන සූත්‍ර දේශනාවදී මතක් කරේ මහමිනියද ධර්ම අවබෝධය කරපු මම මේක කියන එක වෙහෙසයි. මේක කිව්වට අවබෝධ කරන්නේ නෑ. මේ ලෝකයේ ඔක්කොම ගංගාවක පහළට වැටිච්ච පිරිස පහළට ගහගෙන යනවා වගේ මේ දින ලෝකයේ තියෙන රූප සත්ව ගන්ධ රස පහස හැඟීම් සිතුවිලි යත් කරගෙන පහළට ගහගෙන යන්නේ. හැබැයි මේ ධර්ම අවබෝධ කරගන්න යන්න ඕනේ ඒ දිශාවට නෙවෙයි. මේක අත්තර වයරට යන්න ඕනේ උඩුගම් බලා යන්න ඕනේ පටිසෝතගාමී. මේක ලෝකයේ දෙවි මිනිසුන් හිතන මානසික මට්ටම නෙවෙයි. ඒක අත්හරගෙන ඒකට වෙනස් වුණු මානසික මට්ටමේ යන්න ඕනේ. මේක කිව්වට දෙවි මිනිසුන් මේක තේරුම් ගන්නේ නැහැ. ඒ නිසා නොකිය ඉන්න ඕනේ වෙහෙස වෙන එක විතරයි වෙන්නේ කිව්වහම කියලා හිතුණා. නමුත් මහන්සේ ආරාධනාවකින් පස්සේ බැලුවා විනිශ්චය කළ අවබෝධ කරන චොත්ත පිරිසකුත් ඒ පිටස වෙනුවෙන් මේක කියාදෙනවා කියලා කියාදුන්න. අද ඕගොල්ලෝ ඒකයි මට ඇහෙනවා. අද ඇහෙන දේවල් වලින් අපිත් පුත්තක් දක්ෂ වෙලා අර කියපු තොරතුරු වලට අනුව මේක විනිශ්චය කරගන්න එහෙම උත්සාහ වුණොත් ඕගොල්ලොන්ට පුළුවන් වෙයි භාගතුන් වහන්සේ කියන්නේ මොකක්ද කියලා අඳුනගන්න. ඉතින් තව වෙලාවක මම මේ කාරණාව තවත් පැහැදිලි කරලා දෙන්න මම ඕගොල්ලන්ට තවත් දේශනාවක් මතක් කරනවා. ඒ තමයි අනුරාධ කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේත් එක්ක අලුතෙන් පැවිදි වෙලා හිටපු ස්වාමීන් වහන්සේ නමක් අනුරාධ කියන ස්වාමීන් වහන්සේ නමක් කැලෑවේ කුටියක භාගතුන් වහන්සේගේ කුටියේ ආසන්න තැනක වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේත් ඒ වෙලාවේ හිටියේ පිටුරු වහපු කුටියක කැලෑවේ. ඉතින් මේ අනුරාධ ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ආපු තාපසවරු වගේ උන්වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ තමයි සියලු අවබෝධ කරපු මහා පුරුෂයා වන තථාගතයන් වහන්සේගේ මරණින් මත්තේ පැනවීම කොහොමද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්ද? එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ මරණයෙන් මත්තේ නැද්ද? නැති වෙන්නත් බැරිද කියලා මෙහෙම ප්‍රශ්න හතරක් ඇහුවා. ඊට පස්සේ අනුරාධ හාමුදුරුව කල්පනා කරලා කියනවා ඒ සියල්ල අවබෝධ කර මහා පුරුෂයා වුණ තථාගතයන් වහන්සේගේ මරණින් මත්තේ පැනවීම ඔය හතර ආකාරයට වඩා වෙනස්. වෙන විදිහකට තමයි පණවන්නේ වෙන්නේ හතරකට එකකටවත් නෙවෙයි කියන්නේ. එතකොට අර තාපසවරු කියනවා මේ හාමුදුරුවෝ ගොඩක් මෝඩ කෙනෙක්. පැවිදි වෙලා ගොඩක් කල් ගියත් හරියටම දහම විනය අධ්‍යයනය කරපු කෙනෙක් නෙවෙයි. බාල මෝඩ කෙනෙක් කියලා දොස් කියලා යනවා. අනුරාධ හාමුදුරුවන්ට ගොඩාක් කිත්ති දාවක් ඇති වෙනවා තමන්ට මෝඩ කෙනෙක් බාල කෙනෙක් කියලා කිව්වා කියලා. එක වෙලාවකින් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කාරණාව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුන්න උත්තර ටික අපිට ඊළඟට බලන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඇතුළේ මහස්තර ප්‍රශ්නයක් තියෙනවද ඔයගොල්ලන්ට තේරෙනවද? ඒ ප්‍රශ්නේ ඇතුළේ මහස්තර ප්‍රශ්නයක් තියෙනවද කියලා තේරෙනවද? ඔබට ඒවයි අඩුවක් තියෙනවා කියලා සමහරට හිතෙන්නේ නැහැ. අපිට හිතෙන්නේ නිකන් හරි වගේ. අර පෙනෙන්නේ අර හතර තමයි තියෙන්නේ. නෑ වෙන පැනවීමක් තමයි කරන්න වෙන්නේ. මරණයන් මැත්තේ ඉන්නවා කියන්නේත් නැහැ, නැහැ කියන්නේත් නැහැ, ඉන්නවා හෝ නැහැ කියන්නේත් නැහැ, නැහැ හෝ ඉන්නවා කියන්නේත් නැහැ. එහෙනම් ඊට වඩා වෙනත් දෙයක් තමයි කියන්න පුළුවන් වෙන්නේ කියලා තමයි කියුවේ. බුදුරජාණන් වහන්සේ අහන අනුරාද මොකද ඔබ හිතන්නේ? ඔබ රූපය කියන දේ තථාගතයන් වහන්සේ විදිහට දකින්නවද? දැන් ඒක උඩ ඉස්සල්ලාම රූපය අඳුනගන්න. දැන් අද වෙලා තියෙන්නේ රූපය අඳුන ගන්නව නෙවෙයි වෙලා තියෙන්නේ. මගේ කොටස් හතරක් තියෙනවා. මම හැදිලා තියෙන්නේ කොටස් හතරකින්. අද මම මේ අද ලෝකයේ විනිශ්චය කරන හැටි, අද දහමහල පුරුදු කරන බෞද්ධ රෝහිතන හැටි මේ. මම ඉන්නවා, මම හැදිලා තියෙන්නේ කොටස් හතරකින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. එතකොට මේවා මෙන්න 32යි. එහෙම නැත්නම් හතරත් හතරම කොටස් ගත්තාම 42යි. එතකොට මම හැදිලා තියෙන්නේ මෙන්න මේ පඨවි කොටස් 20යි, ආපෝ කොටස් 12යි, තේජෝ කොටස් 6යි, වායෝ කොටස් 4යි. වාය කොටස් 4යි, තේජ කොටස් 6යිද? නෑ, තේජ කොටස් 4යි, වාය කොටස් 6යි. කියලා මෙහෙම 42යි කියලා. දැන් මේ 42කින් හැදලා තියෙන්නේ කවුද? මම. මනුස්සයා. එහෙම තමයි විනිශ්චය කරන්නේ. ඒකයි කවදාවත් බුදුහාමුදුරුවෝ කියන අර්ථයට යන්නේ නෑ. මොනව විනිශ්චය කරත් අන්තිමට විනිශ්චය කරේ කාගේද? මනුස්සයගේව, මගේව. හැකරණාසේ විනිශ්චය කරනවා කාගේදේව? මගේ, මනුස්සයගේ. පංචපාදානස්කන්ධේ කාගේද? මගේ. බාහිර අනිත් පිටසේ. ඉතින්ලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබ රූපේ විනිශ්චය කරගන්න. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වර්ණ, ශබ්ද, ගන්ධ, රස නේද? මෙන්න මේවා විනිශ්චය කරලා බලන්න. ඒ වගේ මට්ටම දකින්න නේද? අපි මේ වෙනකොට ඒක ගොඩක් කතා කරලා තියෙන ඕගොල්ලෝ අර්ථ විනිශ්චය කරාද නැද්ද මන් දන්නේ නැහැ. ඇහුවා ඇහුවට පාවිච්චි කරාද නැද්ද මන් දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා විසඳුනාද නැද්ද කියලා මන් දන්නේ නැහැ. මොකට බලන්න කියනවා බුදුරජාණන් වහන්සේ රූපය කියන මට්ටම මොකද්ද? රූපේ කියන මට්ටම හොඳට විනිශ්චය කරන්න කියනවා. ඒකම සදගුරුසු කාර්කක රළු ස්වභාවයේ පඨවි කියන්නේ මේ මට්ටමද? එතකොට අය විනිශ්චය කරලා බලුවා පඨවි කියන ස්වභාවයට අපේ මනසේ ලැබෙන පිළිතුර නේද? දැන් ඕගොල්ලොන්ට පුළුවන් බිම පොත්තේකට ඒ පුතුවේ තැනකට අත කියලා බලන්න. දැන් ඉන්නේ මොකද්ද? ඕව සදගතිය, කාර්කක රළු ගතිය, මෙත්තේක පොත්තේට තියෙන කොට එදෙන ඕ මුදුමලක් වූ අර්ථසෝ ඒකතිය දයන. හරි, මේ මත්තම ගැන අපේ මනසේ දෙන පිළිතුර මොකක්ද මේ වෙලාවේ? පුද්ගලයෙක් විදියට, සත්වයෙක් විදියට, කාන්තාවක් කිරිමියෙක් විදියට, තමන් බාහිර බාහිර කෙනෙක් විදියට පිළිගන්නවද මේ සදගතිය? බලන්න හොඳට ඕගොල්ලොන්ට මේ දැන කර්කස රළු ගතිය තද ගතිය පුද්ගලයේ තත්ත්වයේ ජීවිතය කාන්තාවක් පිළිගැනීමේ විදියට මනසේ පිළිගැනීම වෙනවද බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට ලැබුණු පටවිය ගැන ඥානයත් ඒ විදියටම අපට මතක් කරනවා ඕගොල්ලොන්ට බලන්න පුළුවන් සූල නිද්දේශ පාළියේ මෝගරාජ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ කියනවා මහණනි රූපය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි සත්ත්ව ජීව ස්ත්‍රී පුරුෂ තරුණ මහලු මනුෂ්‍ය තමන් බාහිර ආත්ම ජීව කියන මේ ස්වභාවයන්ගෙන් හිස් ඒවා ඒ තුල නැහැ උන්වහන්සේට නිශ්චය වෙච්ච මත්තම ඕගොල්ලන්ට මත දැන් මේ මත්තමේදී පටවියේ ඒ උත්තරේ දෙන්නත්ද මහ පොළොවට අත තියාගෙන ඉන්න මේ පුතුවකට අත තියාගෙන ඉන්න මේ දැයන කර්තසරලු ගතිය ගැන ස්ත්‍රී පුරුෂය කියලා අපි පිළිගන්නවද ජීවියක් සත්‍යයක් කියලා නැහැ එහෙනම් රූපේ අපි මේ මත්තම පිළිගන්නවා හැබැයි හැමතැනමද අපි ආයේ සදගුරුසු ගතිය දැයනකොට ඒ සදගුරුසු ගතියට දැන් ඇති වෙලා තියෙනවා පුද්ගලයේ සත්‍යයේ ජීවියේ කාන්තාව පිරිමියේ ස්ත්‍රී පුරුෂ කියලා දැන් එතකොට ඒ හැබෑම පටවි මත්තම පිළිගැනීමත් පටවිය වරදවා ගැනීමත් මිරිංගුවක වතුර තියෙනවා කියලා හිතාගත්තට අපට ඒක වතුරයි කියලා දැන් පිළිගන්න ප්‍රායෝගික කරන එක නොදන්නා ගමින් වෙච්ච වැරද්දක් නම් ඒක මිරිංගුව විදියට දැනගත්තට පස්සේ අවබෝධවත් ඒකට වතුර තියෙනවායි කියලා හිතාගෙන පිළිගන්න එක ප්‍රඥාවන්තද දැන් අපට පතවි කියලා සමස්ත ලෝකෙට මහා විශාල ප්‍රදේශයකට අපතර වටිනාකම නැබුදුරුංගන වුණාට සමානයි හැබැයි කූටි කොටසකට මොකද වෙනව තියෙන්නේ සදගුරුසු කර්තසරල ස්වභාවයකට දැන් මම කියලා පුද්ගලය සත්‍ය කියලා ගන්න නැත්නම් ඔය විනිශ්චය කරගන්න තමයි පුතේ බුදුරජාණන් වහන්සේ එදා පෙන්වුවේ රාහුල ආධ්‍යාත්මික බාහිර කියලා තියෙන පටවි ස්වභාවයේ දෙකම පටවි විදියට දකින්න ඕන. ආධ්‍යාත්මික කියලා කිව්වේ සමායයේ සලකන දෙන් හිතාගෙන ඉන්න ශරීරයේ කොටස් විදියට වෙන් කරාම 32ක් පෙන්වුවා මොනවාද? අදගුරු සුගතිය මේයි මහ පොළොව කියලා තියෙන මේ බාහිර සර්පසරලු ගතිය අතර දෙකේ වෙනස දකින්න එපා. එහෙනම් මහ පොළොවට උපමා කරලා බලන්න කියලා කියනකොට අපි මහ පොළොවේ ස්වභාවයට සමාන කරලා පටවි හැම මත්තමක්ම බලන්න කියලා කිව්වේ. දැන් මහ පොළොව ඕගොල්ලොන්ට ස්ත්‍රී පුරුෂ විදියට පිළිගන්න පුළුවන් නම්, ජීවී විදියට සත්ත්ව විදියට පිළිගන්න පුළුවන් නම්, මනුස්සයා විදියට තමන් විදියට පිළිගන්න පුළුවන් නම්, පටවි ස්වභාවය ඒ විදියට පිළිගත්තට කමක් නැහැ. හැබැයි ඕගොල්ලෝ මහ පොළොව ගැන හොඳට හොයලා බලන්න ඕගොල්ලොන්ගේ නුවණ මේ වෙනකොට කොයි වගේ උත්තරයක්ද දෙන්නේ. එහෙනම් බුදුවරුන්ට වැරදිලාද සත්වෝ පුද්ගලෝ ඉදින්නේ කියලාද නැත්නම් වරබවාගත් එකක් අපිට තියෙන හින්දා අපිට වරද්ද අඳුන ගන්න තොරතුරු ටික දීලා දෙනවා. අපි දැන් දැනගන්න ඕනේ වැරදිලා අපිට තියෙනවා. අදවරෝසු ගතියකට කියන්න සුදුසු නැති දෙයක් අපි කියනවා. මොකද්ද? පුද්ගලයෝ සත්වයෝ ජීවී ස්ත්‍රී පුරුෂ කියලා. ඉතින් උණුසුම් ගතියකට කියන්න සුදුසුද පුද්ගලයෝ සත්වයෝ දේවල් වස්තු කියලා? දැන් උණුසුමට ඕගොල්ලොන්ට ඕගොල්ලොන්ගේ වාහනයක් අල්ලගත් වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ කෑම කනකොට තේක කනකොට ඒ කෝප්ප රත් වෙලා තියෙන ඒ රත් වෙලා තියෙන උණුසුම් ගතියට ඕගොල්ලෝ මොනවයි කියනවද? දැන් මේ කියන උණුසුමක් මට දැනෙනවා. දැන් මේ උණුසුමකට ඕගොල්ලොන්ට දැන් ගිලම්පසක් ලැබිලා තියෙනවා නම් මේ දැනෙන උණුසුම අහුවනකොට මේ දැනෙන උණුසුම් මත්තමට අපි කියනවාද පුද්ගලයේ සත්‍යයේ ජීවී කිසි පුරුෂකේ? එහෙනම් භාග්‍යතුන් වහන්සේ හරියටම කියනවා තේජෝ ධාතුව ගැන උන්වහන්සේගේ නුවණ එහෙමයි. නෑ සත්තු, නෑ ජීවෝ, නෑ නරෝ, නෑ මානව, නෑ ඉත්ති, නෑ පුරුෂෝ, නෑ අත්තං, නෑ අත්ත, නෑ යං, නෑ කෝටි, නෑ කස්සති. දෝස්ථාකාරයකින් හිස්. මොනවද? පඨවි ධාතු, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, සබ්ද, ගන්ධ, රස කියලා රූප කියපු යම් යම යමක් කිව්වනම් ඇහැතන නාසය දිවකය ආදී කියලා රූප කියලා යමක් කිව්වනම් මේ කිසිවක් ඉස්ත්‍රීන් පුරුෂ ජීවී සත්ව තමන් බාහිර කෙනෙක් පුද්ගලයේ තරුණ මහලු මිනිස්ස ආදී කිසි මට්ටමකට අයිති ඒවා ඒවයේ හම්බ වෙන්නේ එහෙම දේවල් ඒ තුන නෑ. එතකොට දැන් මේ විනිශ්චය හරියටම කරගත්ත කෙනෙක්ට හරිද කරගත්ත කෙනෙකුට එයා රූපය තවදුරටත් පුද්ගලයෙක් විදියට අරගෙන අනිත් පිරිස ඒ පරදවාගත්ත මට්ටම තුලින් අහන ප්‍රශ්නෙට මෙයා හරියටම නුවණ තියනවා නම් එයා උත්තර දෙන්නේ නැහැ අරයා අහන වරදවා ප්‍රශ්නෙට. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පුතේ පිරිස අහනවා මරණයන් මැත්තේ සත්‍යය උපදිනවද? බුදුරජාණන් වහන්සේ කියනවා මම එහෙම කියන්නේ නැහැ. ඉතින් පුතේ බුදුහාමුදුරුවෝ කියන්නේ සියල්ල දන්නා කෙනා. ඔකට උත්තර නොදී උන්වහන්සේට ඉන්න හේතුව මතක්. මං එහෙම කියන්නේ නැහැ කියලා. ඔය වර පිරිස අහන්නේ මේ සත්‍ය පුද්ගලයා කියලා මේ තනිච්ච දේ ඇත්තම විදියට බාර අරගෙන මේ සත්‍යය මේ සත්‍යය මේ පිරිස මරණයන් මැත්තේ උපදිනවද කියලා අහනවා. දැන් ඒගොල්ලොන්ට මේ ස්ථීර වශයෙන්ම පිළිගත්ත ඇත්තරවට පස්සෙත් දෙයක් අරගෙන ඒගොල්ලෝ ප්‍රශ්නේ අහන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ පිරිසක් ඉපදෙනවා පිරිසක් ඉපදෙන්නේ නැහැ කියලා. මේ මිනිස්සු තවත් අවලකට වැටෙනවනේ. උන්වහන්සේ කියනවා නෑ මම එහෙම කියන්නේ නෑ. එතකොට උපදින්නේ නැද්ද කියලා අහනවා. දැන් උපදින්නේ නෑ කියලා ඒ ප්‍රශ්නේ අහන්නේ මේ පුද්ගලයා සත්‍යය ඉන්නවා කියන අදහස තියාගෙන නේද? ඒ නිසා ආයෙත් උත්තර දෙනවා නෑ මම එහෙම කියන්නේ නෑ. ඒකට උපදින්නේ නැද්ද උපදින්නේ නැති වෙන්නේ නැද්ද කියලා අහනවා. එතකොට කියනවා නෑ මම එහෙම කියන්නේ නෑ. එහෙනම් ඔබ මොකද කියන්නේ කියලා අන්තිමට අහනවා. එතකොට කියනවා යදිදං අවිද්‍යාව පත්‍ය සංකාර. යම් එක්සත් කියනවා නම් ඒ ඇත්ත නොදන්නා බවින් සංකාර කියන ධර්මතාවය ඉපදෙනවා. ඒ නිසා ජරා මරණ දක්වා වැඩ පිළිවෙල පෙන්වනවා. අවිද්‍යාව ඇත්තම ඇති විදිහට දැනගෙන මනෝ අවිද්‍යාව අවසන් වුණොත් සංකාර අවසන්. ජරා මරණයයි පැනවෙන්නේ නෑ. මම කියන්නේ එපමණයි කියලා කියන ඔන්න ඔය තැනට එන්න තමයි අමාරු. ඔය තැනට එන්න තමයි අර අපේ ජරා ගොඩෙන් සුට්ටක් හරි වැටුණොත් පටිච්චසමුප්පාද අර්ථය එන්නේ නෑ. ඔකට උදාහරණ මම ඕගොල්ලොන්ට කිව්වා. බොහොම වටිනා ඖෂධයක් රසවත් දීම අපට දෙනවා පානය කරන්න කියලා යම් කෙනෙක් බෙදලා දෙනවා. ඒ දෙන්නේ අපේ භාජනයකට. අපි පරිහරණය කරන කෝප්පේ දවස් දෙක තුනකට කලින් අපි කිරි හෝ මොනාහර දෙයක් දීලා අපට හොදන් නමතක වෙලා ඒකේ මණ්ඩි ටිකක් අඩියේ ඉතුරු වෙලා. ටිකක් අඩියේ ඉතුරු වෙලා අපට ඒක හොදන් නමතක වෙලා. දැන් අපි අර රසවත් ශරීරයක සුවපහසු ඖෂධයක් අපට දෙනවා. ඒ දේ ගන්නේ අපි හෝදපු නැති අර පල්ලලා තියෙන කිරිබ්බෙක තියෙන අර භාජනයම දික් කරලා. දැන් මේ භාජනයට අර වටිනාම දේ වටුණට පස්සේ ඕගොල්ලෝ කියන්නේ අර මා දවසක් දෙකක් පල්ලෙච්ච කිරිබ්බෙක අරට ගැසතුනාට පස්සේ අර දුන්නු පිරිසුදුම ඖෂධයේ ස්වභාවය අපට ලැබෙයිද නැත්නම් විකෘති වෙයිද? විකෘති වෙනවා. අපි නොහිතන ප්‍රශ්න ඇති වෙනවා. ඒ අරට දවස් ගානක් පල් වෙලා තියෙන ඒ දේ අපේට අජීර්ණ රෝග පීඩා උපද්දවනවා. අපි අර වටිනාම බෙහෙත පාවිච්චි කරා කියලා කිව්වට ඒකෙන් අපට ලැබෙන්න තියෙන වටිනාම ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේලා ලෝකෝත්තර අර්ථයෙන් අපට දෙන අනිවිදය අපි අපේ මානසික මට්ටමේ අදාළ තොරතුරු ටිකත් එක්ක කලවම් කරගත්ත ගමන් ඔයගොල්ලෝ හිතනවා දැයක එතනින් පස්සේ ලෝකෝත්තර කියන ඒ ප්‍රතිඵලය ලැබෙන්න පරිසරය හැදෙයි කියලා. නෑ, එතනින් එහාට ඒක ආපහු පුතජනයි ලෝකෝ. මේ ගැටලුව තමයි අමාරුම විසඳ ගන්න. නමුත් කොහොම හෝ විසඳ ගත යුත්තේ මෙන්න මේ ගැටලුවම තමයි. ඉතින් ඒ හින්දා බුදුරජාණන් වහන්සේ මුලින්ම විනිශ්චය කරලා පෙන්නන්නේ රූපේ ඔබ හරියට විනිශ්චය කරගන්න. එතකොට ඔබ අඳුනගත්තා මොකද්ද? මෙන්න තද ගොරෝසු කර්කස රළු ගලන වැගිරෙන ඊළඟට රූප ශබ්ද පාට ශබ්ද ගන්ධ රස සියල්ල මම ඔක්කොම දැන් කියන්නේ මතකයිනේ. පළසුදුනි සතුඹුරු විනිශ්චය කළා. ඒවට පුද්ගලෝ සත්ව කියන්න බෑ කියලා අපි දැනගත්තා. ඇහැ කන නාසය කියන්නත් බෑ. එහෙනම් අපි මේ වෙනකොට ඇත්තටම අද අපි වතුර තියනවා කියලා හිතාගෙන පිරිසන් සත්වෝ මිරිඟුව දිහා බලන් ඉන්නවා වගේ වැරද්දක ඉන්නවා කියලා අපිට තේරෙනවා. පුද්ගලෝ සත්ව දේවල් වස්තු කාන්තාවන් පිරිමි ඉන්නවා කියලා අපේ මනසේ වටිනාකම යනවා. හැබැයි අපට අහු වෙන තැනකත් එහෙම දෙයක් හැත්තටම හොයන්නේ නැහැ. ඒ පතවි ගතිය එහෙම තමයි දෙයක් නැහැ. ආපෝ ගතිය, ගලෝ ගතිය නැහැ. උණුසුමි නැහැ. පුළුන්ගේ පළසුදු නෙල්ලස දුඹුරු පාට දෙකේ නැහැ. එහෙම ශබ්ද ඒ වගේ නෙමෙයි ශබ්ද නෙමෙයිද? ඉතින් ගන්ධේ සුවඳේ රසේ. එහෙමනම් අද අපි එහෙම ඉන්නවා තියෙනවා කියලා අදහස තිබුණට අපිට හම්බ වෙන්නේ මේ මට්ටමද විනිශ්චය කරනකොට හම්බ වෙන්නේ රූප මට්ටමක් මිසක් පුද්ගල සත්ව ජීවී ස්ත්‍රී පුරුෂ කියන ස්වභාවයක් එතන හම්බ වෙන්නේ. නමුත් එතන ඒ දේ නැති වුණාට තියෙනවා කියලා හිතන් ඉන්න තාක් කල්යාට ඇති බවතුම නෙවෙයිද තේරෙන්නේ? වතුර නැති වුණාට පේන අර මට්ටමේ වතුරයි කියලා හිතන් ඉන්න තාක්කල් පෙරිසන් සතහත වේවා මනුෂ්‍යයට හෝ වේවා ඒක මිරිඟුවක් වතුරමද? වතුරමයි. හරි නේද? එහෙනම් දැන් අපේ නුවණේ මට්ටමට මිරිඟුව විනිශ්චය කරගන්න පුළුවන්ද? මිරිඟුව ගැන දන්න කෙනෙක් අපට තොරතුරු ටික කියුවට පස්සේ ඒ ටික අපි පරික්ෂා කරලා විනිශ්චය කරාට පස්සේ අපිට මේ අදහසට ඊළඟට එන්න පුළුවන්ද? අපට ඒක දෙන්න පුළුවන්. අරයා නැවත නැවත කියන තොරතුරු ටික විනිශ්චය කරලා බලලා නේද අපිට කියනවා আদি 40ක් ඇහැට වතුර තියෙනවා කියලා දැන් තේින්නේ. හරියටම আদি 40ක් ගිහින් නවතින්න එහෙනම් වතුර එතන තියෙන්න ඕනේ. හැබැයි අපි හරි 40ක් ගිහිල්ලා බලනකොට තවත් හරි 40ක් ඉස්සරහින් වතුර නම් සමන්තම හිතන්න ඊළඟට අරයා කියනවා බලන්න එහෙනම් ඔබ මේ බලාපොරොත්තු වෙන වතුර තිබුණේ මේක වතුරක් නෙවෙයි මේක ඇහෙන් ඔබ සත්‍යන දෙන මායාව. ඔබ මෙතනම තව අඩි කීපයක් ඉහළට නැගලා බැලුවොත් ඔබ දසන වතුර පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ මිරිඟුව කියන දේ මවල දෙන මත්තම තදාල ඇහැට අදාළ ෆෝනේ හැදුම් නැත්නම් අතන පෙන්නනවද? ඒ නිසා ඒකන මේ අඩි කීපයක් ඉහළට නැගලා බැලුවොත් එයාට දැන් මෙතන ඉඳන්ම යට අඩි 4-5 උසින් එයාට පෙනෙන්නේ අඩි 10ක් උසට නැගලා බැලුවාම එයාට එකතන පේන්නේ. එහෙනම් යාට විනිශ්චය කරන්න වෙනවා. යාට මේ පේනවා කියලා මවල දෙන එක හැබෑවටම ඇති දෙයක්. කොහොම සුප්පු කරලා පෙන්නුවත් නේද අර වතුර පස්සේ දුවන කෙනා කවදා හරි නවතින වටිනාකම අතාරින්නේ නේද? ඒ වගේම දෙවි මිනිසුන් සහිත ලෝකේ හැම දෙනෙක්ම මේ ඉන්නවා පුද්ගලෝ සත්වෝ දේවල් වස්තු ඇත්තක්ම කියලා ඉන්න පිරිසට. දැන් බුදුහාමුදුරුවෝ කියන ඔබ විනිශ්චය කරන්න ඉස්සරලාම මෙන්න මේ ටික හොඳට බලන්න. අපේ අපට ඇති වෙන තම තමන්ට ඇති වෙන වේදනාවට සැප ගතියට වේවා දුක් ගතියට වේවා මධ්‍යස්ථ ගතියට වේවා වෙන කෙනෙක් පුද්ගලයේ ආංකාව පිරිමියේ තරුණ මහලු වාදී කියලා කිය හැකිද? තම තමන්ටම ඇති වෙන සැප වේදනාවට හෝ දුක් වේදනාවට හෝ සැප දුක් නැති බවකට හෝ වෙන කාන්තාවක් පිරිමියෙක් තරුණ මහලු මිනිස්සේ පුද්ගලයේ කියලා ඒ වේදනාවට කිය හැකිද? වැඩි හෝ බුදුරජාණන් වහන්සේ කියනවා වේදනාවේ මට්ටම මෙහෙමයි. වේදනාව කියන්නේ ජීවී හෝ ස්ත්‍රී පුරුෂ හෝ තරුණ මහලු හෝ තමන් හෝ බාහිර හෝ පුද්ගලයේ ප්‍රත්‍යක්ෂෝ කියන්න පුළුවන් දෙයක් නෙවේ. හරිද? ඕ දැන් මේ විදියට ඕගොල්ලෝ මමයි විනිශ්චය කරගෙන කරගෙන වෙන තොරතුරු ටිකෙන් ඕගොල්ලන්ටයි මතයි කිසිම වෙලාවක අපි මේ තියනවා ඉන්නවා කියන එක හම්බ වෙන්නේ නැහැ කියන එක හැම වෙලාවෙම ඔප්පු වෙයි. ඊළඟට මම හිතන්න දැන් පෙනීම කියලා කියන්නේ මේ වෙලාවේ තම තමන්ට පෞද්ගලිකයේත් අත්දැකීමක්ද නැද්ද? පෞද්ගලික අත්දැකීමක්. ඒක පෞද්ගලිකව දුඹුරු ආදී වර්ණික පුද්ගලව සත්ත්ව නෙවෙයි කියලා අපිට දැන් වෙනස්කේ වුණානේ නේද? පදවරෝසු ගතියත් එහෙමයි. සත්‍යයත් එහෙමයි. දැන් එහෙනම් මට කියන්න පෙනීම කියන මට්ටමේදී එහෙනම් පුද්ගලව සත්ත්ව අත්දැකීම හම්බෙලා එහෙම කියන මට්ටමේ සම්බෙලා නෑ. එහෙනම් මේ පුද්ගලයා සත්‍යයා සාන්තාව පිරිමිය මෙතන ජීවිය ජීවයේ තියෙනවා සත්‍යයේ පුද්ගලයේ ඉන්නවා කියන මේ සංඥාව මේ හැඟීම තම තමන් තුළ ඇති වුණු මේ හැඟීම මට කියන්න බාහිර තියෙන දෙයක් වස්තුව පුද්ගලයේ කියලා බාර ගන්න පිළිගන්න සුදුසුද? දැන් මම හිතනවා මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සයා කියලා දැන් මම මේ හිතපු හැඟීම දැන් පදවතියකට අයිතිද? වර්ණයකට අයිතිද? ශබ්දයකට? ගලන වගිරණ ගතියකට? නැව කිසිවකින් පෙන්නන්න බෑ. එහෙනම් මගේ හිත මගේ මනසින් දැන් උපද්දලා දීලා තියෙනවා මොකද්ද? සංඥාවක්, හැඟීමක්. ඒ උපදින සංඥා උපද්දලා දුන්නට ඒ සංඥාවේ නම මොනා තිබ්බත් කාන්තාව පිරිමියා මම වෙන කෙනෙක් පුද්ගලයෙක් දෙවස් වස්තුවක් කියලා මොන හැඟීම හදලා තිබුණත් පොඩට බලන්න මේ සංඥාව කියලා කියන්නේ නාම ධර්මතාවයක් නෙවෙයිද? සංඥාව කියලා කියන්නේ රූප නෙවෙයි. ඒකයි වෙනම වෙන්කලෝ. රූප කියලා දැන් කලින් කිව්වා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ශබ්ද ගන්ධ රස ඇහ කන නාසය දිව ශරීරය කියලා මේක ඔක්කොම මොනවාද? රූප. එතකොට තාම ඇහැකනාසය දිය ශරීරයේ කියනකොට අපි හිතමු මනුස්සයෙක් කියලා හිතනවනම් වැරදිය. ඇහැකනාසය දිය ශරීරයේ කියලා කියපුවොත් ඔක්කොම පාට නෙවෙයි. ඒක වර්ණ කියලා කිව්වා. ඇහැකනාසය දිය කියන්නේ වෙනම රූප මට්ටම් පහක්. ඒවා දැකිය හැකි දේවල් නොවන විදියට විනිශ්චය කළ බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. රූප කියලා කියනවනම් ඔක්කොම වෙයි. එතකොට ඒ රූප වේදනාව කියලා කියන්නේ රූපයක්ද? නාමය. එහෙනම් වේදන වේදනාව එහෙනම් බාහිර රූපයක් විදියට ඒක විඳින කෙනෙක් විදියට අල්ලගන්න සුදුසුද? ඒ වේදනාව දැනෙන්නේ කලසුතුනක දුඹුරු පරිසරයක කියලා කියන්න සුදුසුද? පදගොරෝසු සීතල උෂ්ණ තැනක කියලා කියන්න සුදුසුද? ඒ පටවි කියන මට්ටමේ හිත හෝ සිතුවිලි උපදින්නේ නැහැ. ආපෝ මට්ටමේ උපදින්නේ ඒකෝ වායෝ මට්ටමේ හිත සිතුවිලි උපදින්නේ නැහැ. ඊළඟට වර්ණ ශබ්දවල හිත සිතුවිලි උපදින්නේ නැහැ. එහෙනම් වේදනාව කියන දේ විඳ කෙනෙක් ඉන්නේ හැටිද? විඳින කෙනෙක් ඉන්නේ හැටිද? වස්තුව? එහෙනම් ඒකට කියනවා නාම ධර්මතාවයක්. ඒකයි මේ විනිශ්චය කරගන්න කියන්නේ හරියට. එහෙනම් ඒ වේදනාව කියන්නේ මොකද්ද? දැනීම් ස්වභාවයක්, දැනීම් මාත්‍රයක්. නාම කියලා කිව්වේ මොනවාද? වස්තු දේවල් එහෙම නෙවෙයි. ඒවා හැඟීම් විතරයි. නාම ධර්මතාවයන් දැකිය හැකි දේවල් නෙවෙයි. ස්පර්ශ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. දැන් එහෙනම් දැනෙන වේදනාවට මම හෝ පුද්ගලයේ සත්‍ය කාන්තාවක් කියන්නේ කියන එක සුදුසු නෑ. දැන් අපි දැනගෙන කොයිතරම් හිටියත් ඒ ඔක්කම මොනවාද? නං අම්මා තාත්තා මම අතකපුල කාන්තාව කිරීම දැන් මේ මොනවාද? සංඥා. මොනවාද? සංඥාවන්. දැන් මේ සංඥාවන් ටිකට ඒක නාම ධර්මතාවයක්. රූපයට මේක අදාළද නැහැ. එහෙනම් දැන් ඕගොල්ලොන්ගේ මනසේ දැන් මේ උපදින හැඟීමට ගැළපෙන්නා වූ රූපයක් කොහෙන් අරගෙන තියනවද? එහෙනම් මේ උපදින හැඟීමට පුද්ගලයේ සත්‍යයේ කාන්තාවක් පිරිමේක ස්ථිර වූ ඔක්ක බොහෝ කල්ලි නම් පැවතගෙන ආත්මීය ස්වභාවයක් කියලා මොකක්ද කියන්න පුළුවන්ද? පුළුවන්ද බලන්න වෙන ස්ටේජ් කරලා. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් හිතන්න මනුෂ්‍යයා කියලා හැඟීමක් හොයලා ගන්න. මනුෂ්‍යයා කියලා හිතන්න මොකද්ද මේ ධම්ම සංඥා? මොකද්ද හැඟීමක් උපදව ගන්නා වූ බව මේ තියෙන්නේ. හරි. දැන් මට කියන්න මනුෂ්‍යයා කියන්නේ කලුසු පිරුණු රතු දුමුරුද? නැහැ. පඨවි ආපෝ තේජෝ වායුද? ශබ්දයේද ගන්ධයේද රසයේද? නැහැ. එහෙනම් මේ මනුෂ්‍යයා කියලා දැන් එහෙම අඳුනගත්ත බවකින් දැන් දැනීමක් ඇති වෙලා. හැබැයි ඒක රූපයකින් පෙන්වන්න පුළුවන්ද? එහෙනම් හොඳට බලන්න දැන් මේ සංඥාව කියන දේ ආවට ඕගොල්ලොන්ට ඒ දේ දෙයක් වස්තුවක් විදියට පෙන්වන්න බැරි නම් මේ සංඥාව සංඥාව විදියට ගන්න කෙනා තේරුම් ගන්නවා ඒක ස්ත්‍රී පුරුෂ දීවි සත්ත්ව තමා බාහිර කියලා ගන්න පුළුවන් දෙයක්. ඒක සංඥාව. ඒ සංඥාව බොහෝ කලින් නම් පෙර පිළිච්ච එකක්ද දැන් මේ මොහොතේ ඉපදුනා කියලා දන්න එකක්ද? මේ මොහොතේ ඉපදුනා කියලා දන්න එකක්. හරිද? ඒක සේපත්ක නිර්වාණයට පස්සේ අවසන් වුණා කියලා දන්නවද? මනුෂ්‍යයා කියලා හිතලා ඉවර වුණා කියන්නේ ඒක අවසන් වුණාද නැද්ද? දැන් මම මනුෂ්‍යයා කියලා අමාරුවෙන් අර සේපත් කරගත්තා කියන්නේ ඒක ඉපදිලා අවසන් වුණාද නැද්ද? ඒ සංඥාව ඉපදිලා අවසන් වුණා. එතකොට මේන්නේ සංඥාව උපද්දවගත්ත බවට මේ ශාසනය කියන්නේ මොකද්ද? ජාතිය. මොකද්ද කියන්නේ? පටිච්ච සමුප්පාදයේ අභිධර්ම පිටකේ පටිච්ච සමුප්පාද විභංගය. ජාතිය කියන දේ විස්තර කරනකොට කියනවා යන තේසං තේසං ධම්මානං ජාති. ඒ මොහොතේ ඉපදෙනා වූ හැඟීමට කියනවා මොකක් කියලාද? ජාතිය. ඊළඟට දැන් මේ හැඟීම උපද්දව ගත්තා වගේම අවසන් වුණා කියලා දන්නවද නැද්ද? අද ලෝකේ බොහෝ දෙනෙක් කියන්නේ ඉපදිච්ච දේ නැති වෙලා ගියාම අනිත්‍යයි කියලා නේද? බුදුහාමුදුරුවෝ කියන මෙහෙම යම් වෙලාවක දැන් මේ ඉපදිච්ච හැඟීමේම අවසන් වීම වුණා නම් ඒකට කියනවා මොනවද? ජරා මරණ. යා තේසං ධම්මානං ජරා ජීවනතා ඉදං උච්චති ජරා මරණං. මේ ආපු හැඟීමේම වෙනස් වීමක් වෙලා අවසන් වුණා නම් ඒකට කියනවා මොකද්ද? ජරා මරණ. හැබැයි පුතේ ජරා මරණය කියන දේ දැනගත්තා කියනකොට දුක ඉවරද? නැත්නම් ජරා මරණය ඉපදුනේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා උඩ තියෙන හේතු 11ක් නිසාද? උඩ තියෙන හේතු 11ක් නිසායි මේ ආපු හැඟීම අවසන් වෙලා තියෙන්නේ. එහෙනම් මේක අවසන් වුණා කියලා දැක්කට අනිත්‍ය දැකලද? නෑ 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 පුතේ, මොන කිස්සුද? එහෙම දකිනවා නම් බුදුරුවෝනේ නෑ, හිතන දේ නැතිගෙන බොවණ කෙනෙකුට තේරෙනවා. ඔය මොඩ වෙන්නපා. හොඳට මතක තියාගන්න. මේ බොහොම හොඳට තර්ක කරලා ගන්න ඕනේ ඉස්සෙල්ලාම අදාළ තැන. ඊළඟට පස්සේ තර්කණ අතක්තාව කරයි. සාජුට්ටිකණක් ගියාට පස්සේ තර්ක කරන්න ඕගොල්ලොන්ට මත බැ. මේ තාම තර්ක කරන්න පුළුවන් වෙන්නේ ලෝකයේ තාවිති තැනක් අපි කතා කරන නිසා. තාම කතා කරන්නේ කොහෙද? ලෝකයේ විස්සන්ද පහත කියන්නේ කොහෙද? ලෝකය. ආයතන හයට කියන්නේ මොකද්ද? ලෝකයේ ධාතු හතරට කියන්නේ මොකක්ද? ලෝකයේ ධාතු හයට කියන්නේ මොකක්ද? ලෝකය. එහෙනම් මේ තාම අපි කතා කරන්නේ සංඥාව ගැන. එහෙනම් ඒක ලෝකයේද නැද්ද? එහෙනම් තාම අපිට මේ වෙන වාද විවාද තර්ක කරන්න පුළුවන් නේද? හොඳට බලන්න. එහෙනම් ආපු හැඟීම නැති වුණා කියලා කියන එක සහම නොදන්නා පිරිස අනිත්‍ය කියලා කියයි. හැබැයි ආර්ය ශාසනයේ තථාගතයන් වහන්සේගේ වචනේ ශාසනයේ ඒකට කියන්නේ ජරා මරණ නිසා අනිත්‍ය කියලා නෙවෙයි. ජරා මරණය කියන්නේ අපට අකමැති පීඩාව වෙහෙස හැදෙනක සාම නිදහස් වෙන නිදහස් නෑ. එහෙනම් ඕගොල්ලෝ දැන් දකිනවා සංඥාව කියලා මේ ඇති වෙන දේ තුළ තවදුරටත් අපේ මනසේ මේ වෙනකොට එන හැඟීමට බාහිරින් තියනවා ඉන්නවා කියලා කියන තොරතුරට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඊළඟට මේ ආපු සංඥාව ගැන අපි නැවත නැවත හිතනවා නම් කල්පනා කරනවා නම් ඒකට කියනවා මොකද්ද? සංඛාර කියලා. මොකද කියන්නේ? හරි. ආපු සංඥාව ගැන හොඳ විදියට හරි නරක විදියට හරි අපි හිතනවා. නැවත නැවත හිතන කල්පනා කරන එක වෙනවා. හොඳයි. ඒ නැවත නැවත හිතන කල්පනා කරන බව කියලා කියන්නේ නාම ධර්මතාවයද රූප ධර්මතාවයද? නාම ධර්මතාවය. ඉතින් නාම කියන ධර්මතාවය කිසිම හේතුවකින් දැන් රූපයකට අයිති නැහැ කියලා ඕගොල්ලෝම හඳුනගත්තා. එහෙනම් ඕගොල්ලෝම මොකතර හේතුවක් කල්පනා කරත් ඒ පුද්ගලයා හොඳයි නරකයි ලස්සනයි කැතයි නේද වයසයි තරුණයි මේ විදිහට කොයිතරම් හේතුවක් මේවා හැඟීම් හේතුවලින් මිසක් පුද්ගලයේ සත්වයකට අයිති දෙයක්ද? ඒ පුද්ගලයේ සත්වයක් ගැනද? හේතුව අපි දැන් අඳුරගත්ත රූපය කියන මට්ටමේදී පුද්ගලයේ සත්වෝ හම්බෙන්නේ නැහැ. එහෙනම් පුද්ගලයේ සත්වෝ කියන දේවල් ටික පණවනගෙන තියෙන්නේ නාම ධර්මතාව ටිකකින්. එහෙනම් නාමය කියන්නේ රූප නෙවෙයි. එහෙම නැත්නම් එකතු කරලා කියන්න තිබ්බනේ වෙන් කරේ එකයි. අඳුරගන්න කියලා වෙන් කළේ. හරි. එතකොට දැන් මේ නාම කියලා හෝ මේ රූප කියලා හෝ දැන් නාම ධර්ම ටික තමයි මොනවද? වේදනා සංඥා සංකාර. ඊළඟට පඨවි ආපෝ තේජෝ කියලා විශ්ේෂය කරපු රූප. මේ නාම රූප කියන දේ ඔක්කොම පැනවීම උනේ. ඒ කියන්නේ නිර්මාණය වීම උනේ. හොඳට බලන්න. මේ පැනීම කියන දේ මුල් කරගෙන නේද මේවා පදපරෝසු සීතල උෂ්ණ ආදී කලසු දුමුරු විදියට හඳුනා ගැනීම උනේ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? චක්කු විඤ්ඤාණය උපසාරයෙන් පෙනීම කියන දේ කියන දැන ගැනීම නිසයි මෙන්න මේ විදියට සංකාරය කරලා ඒ හැඟීම නිර්මාණය වුනේ. හරිනේද? ඊළඟට දැන් බලන්න ඇහෙනවාය කියන කාරණාව මුල් කරගෙන නේද අපට පුද්ගලව සත්‍ය දේවල් වස්තු අම්මා තාත්තා ගහකොළ නගර ආදී විදියට මේ දේවල් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් විඥානය කියලා කියනවා මොකද්ද? විශේෂයෙන් දැනගන්නවා මොනවාද ඇහෙනවා කියලා ඇති වුණු දැනගැනීම මුල් කරගෙන. ඊළඟට ගඳ සුවඳ දැනෙනවා කියලා අත්දැකීම මුල් කරගෙන ඒවා අඹ අන්නාසි අම්මා පවුඩර් තෙන්කාදී විදියට වෙන් කරලා කාන්තාව පිරිමි අසූති මුත්තා විදියට මේ විදියට වෙන් කරගෙන උපකාරී වුණේ පෙනීම ඇහීම දැනීම හිතීම කියන කාරණා නෙවෙයිද? පෙනීම ඇහීම දැනීම හිතීම කියන කාරණා ඊළඟට ගෑවෙන හැප්පෙන දේ ඉතින් ගෑවෙන හැප්පෙන බව කියන්නේ කාය විඥාණය දැනගැනීමක් කයෙන් වෙනවා කියන අත්දැකීම මුල් කරගෙන නෙවෙයිද නිර්මාණය වුණේ මේ පුද්ගලෝ සත්ව දේවල් වස්තු අත කකුලාදී විදියට? එතකොට විඥානය කියලා කියන්නේ මොකද්ද? විශේෂයෙන් දැනෙන්නා වූ බව දැනෙන්නා වූ බව. එතකොට දැන් හිතේ දැනෙන්නා වූ බව කියන දේ පුද්ගලයේ සත්වයේ ජීවී ස්ත්‍රී පුරුෂ නම් හරිද? හොඳට බලන්න. පේනවා කියන බව චක්කු විඥානය කියන මට්ටමේ ස්ත්‍රී පුරුෂ ජීවී සත්ව නම් ඕගොල්ලොන්ට පේන මත්තම තුල අජීවී වූ වෙන කිසිත් නිර්මාණය වෙන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ කියන විඥානයේ මත්තම නම් ස්ත්‍රී පුරුෂ ජීවී සත්ව මෙන්න ඒක අත්දැකීම් මාත්‍රය විතරමයි. හැබැයි මේක නොදන්නා වූ පිරිසගේ නිර්මාණය වෙලා තියෙන මොනවාද? විඥානය මුල් කරගෙන ඒවා පුද්ගලයේ සත්‍යයේ ජීවී පුරුෂ කියලා වෙනත් නිර්මාණය වෙලා තියෙනවා. පොඩ්ඩක් විතර බලන්නකෝ. අද අපේ ජීවිතයේ තියෙන තොරතුරු ටික අපේ ජීවිතයේ තියෙන මේ තොරතුරු ටික නිර්මාණය වුණා කියන දේ එකපාර සිද්ධ වෙච්ච දෙයක්ද? පෙනීම කියන දේ සිද්ධ වෙමින් තිබුණු කාලයක් තිබුණා. අද අපි ළඟ පේන දේවල් වලට දෙන කිසිම සංඥාවක් නොතිබි. මේ පුතුව, මේ ඉදුණේ පංකාය, මේ කාන්තාවන් පිරිමින් අම්මා තාත්තා කියලා කිසිම නිමිත්තක් නංගම් විදියට උපදින් නැතුව අපේ ජීවිත අත්දැකීම් තිබුණු කාලයක් තිබුණා, උපන් කාලය, ආසන්න කාලය, ඒ දවස්වලත් පෙනී නැහීම කියන අත්දැකීම් තිබුණෙත් තිබුණා. ඒ පෙනීමෙහි මුල් කරගෙන නිවේදී ඊළඟට පේන දේ ගැන හිතන්න කල්පනා කරන්න පටන් අරන්, ඇහෙන දේ ගැන හිතන්න කල්පනා කරන්න පටන් අරන්, දැනෙන දේ ගැන හිතන්න කල්පනා කරන්න පටන් අරන් නෙවෙයිද අද ඕගොල්ලොන්ගේ මගේ තියෙන මේ නිමිති සෝතහන් තොරතුරු ඔක්කොම නිර්මාණය වුණේ? එහෙනම් ඕගොල්ලොන්ට එකක් පැහැදිලි වෙයි. මොකද්ද? ලෝකය කියන දේ පවතින්නේ අවිද්‍යාව මත කියලා කියනවනේ. එතකොට තික්ක සුතමුත විඤ්ඤාත කියලා කියන පෙනීම හේම දැනීම දැන ගැනීම දුක්සප නැති මධ්‍යස්ත වේදනාවකින් පේන ඇහෙන ගඳසුවඳ රස ගෑවෙන හැප්පෙන මත්තමට මේ ශාසනය කියන්නේ මෝහය කියලා. ඔන්නෝ මත්තමෙන් ආරම්භ වෙන පැනින් තමයි ඊළඟට ඒ පේන දේ මුල් කරගෙන නිමිත්ත හදනවා අම්මා. ඒ නිමිත්ත ගැන හිතන කල්පනා කරන තොරතුරු ටිකෙන් වටිනාකම සියමනාප බව විදියට හැඟීම් තොරතුරු නිර්මාණය කිරීම වුණාට පස්සේ දැන් ඒ පේන දේ මුල් කරගෙන සතුට විඳින්න බැයිද? මේ මුලින්ම තිබුණ දෙයක්ද ආගන්තුක එකතු වෙන දෙයක්ද? ආගන්තුක එකතු වෙන දෙයක්. ඊළඟට පේන දෙයට ගැටීම තරහම නැතේ දැන් හදාගන්න එක මුලින්ම තිබුණ එකක්ද? නැහැ. නැවත නැවත ඒ කාලයේදී එකතු වෙනවා. එතකොට මේ ස්කන්ධ පහගෙන මේ විදියට නිමිස්සය කරනකොට මේ කිසිවක බුදුරජාණන් වහන්සේ දැක්කේ නැති හම්බ වෙන්නේ නැති ධර්මතා ටික පෙන්න ලවගොල්ලන්ට මට විනිශ්චය කරගන්න කිව්වා. එදා ජීවමාන වෙන්නකොට පොටික බිස්සුන් වහන්සේලාට කියලා තිබුණා. ඉතින් අර අනුරාධ හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට අර විදියට කිව්වට පස්සේ අනුරාධ හාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ අනුරාධ ඔබ රූපව තථාගතයන් වහන්සේ කියලා දකිනවද? රූපය කියන්නේ මතක තියාගන්න පඨවි ආපෝ තේජ වා. එහෙමනම් මේ තථාගතයන් වහන්සේ තමයි කලෝසු දිනුරගත දිනුරු පඨවි ආපෝ තේජෝ. ඔය කොහේට කියනවා නම් ඒ කවුද? මිනිස්සයා විය යුතුමයි, බුදුහාමුදුරුව විය යුතුමයි. බුදුහාමුදුරුව අහනවා කෙහි ප්‍රශ්නන්නක ජීවමාන විද්ධි මේ ප්‍රශ්න ඇහුවේ අනුරාධ ඔබ රූපය තථාගතයන් වහන්සේ කියලා පිළිගන්නවද කියලා. ස්වාමීනි එහෙම කරන්න බෑ කිව්වා. එතකොටයි මතක් වෙන්නේ ධර්මය ගැන. ඒ අර වෙලාවේ අතහැරලා තිබුණා. එතකොට රූප මට්ටම ගැන නුවණාව රූපයකට නම් තථාගතයන් වහන්සේ කියන්න බෑ. කලුසුතුන රතු දුඹුරු වලට තථාගතයන් වහන්සේ කියන්න බෑ. පඨවි ස්වභාවයට තථාගතයන් වහන්සේ කියන්න බෑ. ආපෝ ස්වභාවයට තථාගතයන් වහන්සේ කියන්න බෑ. තේජෝ වායු ස්වභාවයට තථාගතයන් වහන්සේ කියන්න සබ්බේකද? එහෙනම් මනුස්සයා කියලා කියන්නත් පුළුවන්ද? එහෙනම් ඔක්කොම මොන්නේ පිළිස්සේ කරගන්න. ඊට පස්සේ අහනවා එහෙනම් රූපයෙන් බාහිර ඔය ඔබ තථාගතයන් වහන්සේ ඉන්නවා කියලා හිතනවාද? ස්වාමීනි නෑ, මම එහෙම හිතන්නේ නෑ. රූපයෙන් බාහිර රූපයක් නැති තථාගතයන් වහන්සේ නමක් ඉන්නවාද කියලා. ඒක තමයි සමාහෙට කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයෙන් වෙන් වෙච්ච බුදුරේ කුහරි නොස්න. එහෙම මූලකම් තියෙනවා. මේ මුරුන්නේ මේ වෙනකොට සාවිලන්තේ ඉන්න රහතන් වහන්සේලා වගේ පොත්පත් ලියලා තියෙන පංච උපාදානස්කන්ධයක් නැති බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා ඉන්න වෙන ලෝකයක් තියෙනවා කිය. ඒ ඒ කියන්නේ පුතේ පුද්ගල සත්ව භාවය අතහැර ගන්න කොහේ දැනගෙන නෙමෙයි ධර්ම විනිශ්චය කරලා තියෙන්නේ. මොකක් හරි සමාධියක් හම්බෙත් එකට රැවටිලා. ඉතින් මේගොල්ලන්ට මේ පිරිනුවම් පාපු රහතන් වහන්සේ කොහේ හරි ඉන්නවා කියලා පෙන්වන්න ඕනේ. එහෙනම් රහතන් වහන්සේලා ඉන්න ලෝක තියෙනවා කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ මේ දස්ති බුද්ධි ටික අතහරන්න මේ අහන්නේ රූපයෙන් වෙන් වෙච්ච රූපයකින් පෙන්වන්න නැති රූපයෙන් වෙන්ු රහතන් වහන්සේ නමක් ඔබ දකින්නවද කියලා. එතකොට කියනවා බුදුරජාණන් දකින්නවද කියලා. එතකොට නෑ. එහෙම දැකින්නේ නැහැ. ඊට පස්සේ නම් ඔබ ඇතිවෙන වේදනාව තථාගතයන් වහන්සේ විදිහට දන්නවද කියලා. මම කියන්නේ ඕගොල්ලෝ තුළ ඕගොල්ලන්ට මේ වෙනම ඇති වෙන සැපගතියක් හරි දුක්ගතියක් හරි මධ්‍යස්ථ ගතියකට හරි බුදුහාමුදුරුවෝ කියන්න පුළුවන්ද? මනුස්සෙක් දැන් බලන්නක මුළු ජීවිත කාලයක්ම උනේ පේන දෙයකට එක්කෝ සතුට ඇති වුණා, පේන දෙයකට එක්කෝ දුක ඇති වුණා, පේන දෙයකට දවසෙ කියලා එක්කට දුක් සැප නැති බවක් උනේ. එහෙනම් අපිට බාහිර පුද්ගලෝ සත්‍ය කියලා ඒවා ගන්න පුළුවන්ද? දැන් මෙතුවස්සල් උනේ ඕක නෙවෙයිද? දැනුත් මේ වෙලාවේ ඇහෙන බවක් තියෙනවා. ඇහෙන බවට සතුට වෙන එකක් වෙන්න පුළුවන්, දුක් වෙන එකක් වෙන්න. ඒක වේදනාව නිසා බාහිර කෙනෙක් පුද්ගලෙක්. එහෙනම් සැප විදියට වේවා, දුක් විදියට වේවා, මධ්‍යස්ථ විදියට වේවා, ඇතිවෙනා වේදනාව උඩ දකින්න දනුරාදු තථාගතයන් වහන්සේ විදියට කියලා කියනකොට කිව්වා නෑ. එහෙම පිළිගන්න පුළුවන්කම නෑ. එහෙනම් වේදනාව නොවන, වේදනාවක් නැති අර තුන් සැප වේදනාවක්, මධ්‍යස්ථ වේදනාවක්, දුක් වේදනාවක් නැති ඔහොම වේදනාවක් නොවන තැනක් ඔබ හිතනවද බුදුරජාණන් වහන්සේ කියලා? එහෙම නැහැ කියලා කිව්වා අනුරාධහාමුදුරු. එහෙම තහනවා සංඥාව. ඒ කියන්නේ දැන් අපිට එන හැඟීම, ඕගොල්ලොන්ට බුදුහාමුදුරු කියලා හැඟීම ආවට ඒක සංඥාව. දැන් ඒකට ඔබට කියත හැකිද බුදුහාමුදුරු කියලා? මනුෂ්‍යයා කියලා හැඟීම ආවට අනුරාධ සංඥාව කියන දේ ඔබ දකින්න උදසාවකයන් වහන්සේ විදියට ස්වාමීනි බෑ. සංඥාවක් නොවන තථාගතයන් වහන්සේ කියලා ඔබ දකින්න සංඥාවෙන් වෙන් වෙන නැහැ කියනවා. ඊළඟට දැන් ඕගොල්ලෝ හොඳ නරක විදියට හිතනවා, සතුට ඇති වෙන දුක් ඇති වෙන දෙන සංකාරය, ඒකට කියත හැකි තථාගතයන් වහන්සේ කියලා? අනුරාධහාමුදුරුවෝ මෙහුව අනුරාධව සංකාරයද තථාගතයන් වහන්සේ කියලා දකින්න. ස්වාමීනි සංකාරයද තථාගතයන් වහන්සේ කියන්න සුදුසුන. එහෙනම් සංකාරයෙන් තොර සංකාරයේ වෙන් වෙච්ච තථාගතයන් වහන්සේ නමක් දකින්නවද? ස්වාමීනි එහෙමත් නැහැ. ඔබ විඥානයද තථාගතයන් වහන්සේ විදියට දකින්නේ කියලා අහනවා. දැන් දෙන්නේ මෙහෙම කියලා ඕගොල්ලන්ට ලබන අත්දැකීම ඕගොල්ලෝ තථාගතයන් වහන්සේ කියලා බාරගත්තොත් හරිද? එහෙනම් අහන අනුරාධ, ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම දද තථාගතයන් වහන්සේ කියන්නේ? වෙන වෙනම හුව ඉස්තරලා දැන් අහනවා මොකද්ද මේ පහ එකට එකතු වෙලා ඔබ හිතනවා මේ තථාගතයන් වහන්සේ කියලා? නෑ ස්වාමීනි එහෙම කියන්න පුදුසු. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් තොර රූප වේදනා සංඥා සංකාර විඥාන පහම නැති තථාගතයන් වහන්සේ නමක් ඔබ දකිනවද? නෑ ස්වාමීනි කියනවා අනුරාධ, ඔබ ඉදිරියේ ජීවමානව වැඩ ඉන්නකොට ඔබට තථාගතයන් වහන්සේ පණවන්න බැයි නම් ඔබ මරණයන් මැත්තේ තථාගතයන් වහන්සේගේ පැනවීම ගැන දුන්න උත්තරේ හරිද? ස්වාමීනි වැරදි. එහෙනම් මේ ඕගොල්ලන්ට මට මේ ඉදිරියේ පේනවා කියලා ජීවමානව ඉන්නවා කියලා ලෝක මට්ටමින් හම්බ වෙනකොට ඒ නිමිත්තේ කිරීම තුළ ඒක සත්‍යයක් නෙවෙයි කියලා ඔප්පු කර ගැනීම තුළින් දැන් තමයි යන්න තියෙන්නේ ධර්මයේ නිශ්චයට. උන්වහන්සේ අහන්නේ අනුරාධ, මම එදත් කියන්නේ අදත් කියන්නේ උපදිනවා නම් දුක උපදිනවා, අවසන් වෙනවා නම් අවසන් වෙන්නේ දුක. කොහොමද ඒ දුක උපදින්නේ? ඇත්ත ඇති විදිහට නොදන්නා නිසා ඇති වුණු සංකාරය, ඒ නිසා විඥානේ නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ දුක. අවසන් වෙනවා නම් අවසන් වෙන්නේ මොකද්ද? දුක. ඇත්ත ඇති විදිහට දකිනවා නම් අවිද්‍යාවත් වේවා අශේෂ නිරාග නිරෝධෝ සංකාර නිරෝධා. ඇත්ත ඇති විදිහටම පරිපූර්ණ වශයෙන් දැකලා ඒ පූර්වයට තිබුණු වටිනාකම ඉතුරු නොවතු අවසන් වීම වුණා නම් සංකාර අවසන්. එහෙනම් අවසන් වෙන්නේ මොකද්ද? දුක්ඛ පටිච්චසමුප්පාද නිරෝධේ. ඔන්න ඔච්චරමයි අනුරාධ මම එදත් කියන්නේ අදත් කියන්නේ. දැන් මෙතනදි ඕගොල්ලන්ට බොහොම පැහැදිලි කාරණාවක් තියෙනවා. මේ ධර්ම අර්ථ විනිශ්චය කරන කෙනා ඒ ධර්ම ගැන කතා කරනවා කියලා කතා කිරීමට යනවා නම් එයා ගවේෂණය කරන්නේ පුද්ගලයක් සත්‍යයේ දෙයක් වස්තුවක් ගැන එහෙම නෙවෙයි. එයා ඒ විනිශ්චය කිරීමේ ඇවිල්ලා නවතිලා තියෙන්න ඕනේ ස්ත්‍රී පුරුෂ ජීවී සත්ව තරුණ මහලු පුද්ගල සමා බාහිර ආදී විදියට විනිශ්චය කිරීමකින් වෙන් වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ අඳුනා ගැනීමකට එයාගේ මනස ඇරිලා තිබිය යුතුයි. උදෙන්ට අඳුරගන්න ආව කෙනෙක් කවදාවත් ආයතන මිනිස්සේ කියලා ආයතන හොයන්නේ නැහැ. මිනිස්සේගේ පංචපාදානස්කන්ධයක් ගැන හොයන්නේ නැහැ. දෙවියෙක්ගේ පංචපාදානස්කන්ධයක් ගැන, ප්‍රේතයාගේ පංචපාදානස්කන්ධයක් ගැන හොයන්නේ නැහැ. මිනිස්සේගේ පටිච්චසමුප්පාදය කොහොමද සිද්ධ වෙන්නේ? දෙවියන්ගේ පටිච්චසමුප්පාදය කොහොමද සිද්ධ වෙන්නේ කියලා එහෙම පටිච්චසමුප්පාද ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක සංසිඳනවාර විනිශ්චය කිරීම නැවිලා එයාට හම්බ වෙනවා. දැන් මෙන්න හම්බ වෙන මූලිකම මට්ටම් පහ. වෙන් කරන්න පුළුවන් මට්ටම උඩම කොච්චරද? රූප වේදනා සංඥා සංකාර විඥාන අනුරාධ. මේන් වෙනම උඩ මොනා හරි පණවන්න පුළුවන්කම තියෙනවද කියලා අහනවා. රූපයෙන් බහැර, වේදනාවෙන් බහැර, සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් බහැර වෙන කියන්න පුළුවන් මොනා හරි දෙයක් තියෙනවද කියලා අහනවා. කිසිවක් මේ සියල්ලම මේකෙන් තයිදී. මේක වඩා වෙන මොකුත් නැහැ. එතකොට මෙන්න මේතන අඳුනගත්තට පස්සේ ඕගොල්ලන්ට මට තේරෙනවා මොකද්ද? මෙන්න මේ පහ ඇති බවට පිළිගන්නාකමට තමයි කියන්නේ මොකද්ද? සංහාව සමුදය ආර්ය සත්‍ය. හේතුව පංච උපාදාන සංදේතයි කිව්වේ දුක කියලා. මොකද මේ සංකීර්ණ පංච උපාදාන සංදා දුක්ඛ ජරා මරණ ආදී ඔක්කොම කියලා ඉන්නවා කිව්වා. ඒ ඔක්කොම කියපු ටික මෙන්න විනිශ්චය කරලා ගත්තාම, හකුලවල කෙටි කරලා ගත්තාම පංච උපාදාන සම්බෝධය කියන්නේ මොකක් කියලාද? දුක කියලා. ඕගොල්ලන්ට පුළුවන් මේවා හොඳට අඳුරගන්න. අභිධර්ම පිටකේ මෙන්න මේවා ගැන හරි ලස්සන ප්‍රශ්න අහලා තියෙනවා. මම අහනවා, ජරා මරණ කියන දේ අයිති ස්කන්ධ පංචකයෙන් කොතනටද? ජරා මරණ කියන දේ ඇයි පංච උපාදානස්කන්ධයෙන් කොතනටද? සංඛාර උපාදානස්කන්ධයට. ජාති සංඛාර උපාදානස්කන්ධයට, භව සංඛාර උපාදානස්කන්ධයට, උපාදාන සංඛාර උපාදානස්කන්ධයට, සංඥාව සංඛාර උපාදානස්කන්ධයට, වේදනාව වේදනා උපාදානස්කන්ධයට, ස්පර්ශය සංඛාර උපාදානස්කන්ධයට. මේ විදිහට පුතේ අපි පටිච්චසමුප්පාදය කියලා කතා කරපු එකයි, අපි ධාතු කියලා කතා කරන එකයි, ආයතන කියන කතා කරන එකයි ඔක්කොම ආයේ බෙදලා බෙදලා පෙන්නනවා. මොකටද මේ කියන ඔක්කොම අයිති වෙන්නේ පංච උපාදානස්කන්ධයේ මේ තැන්වලට. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ පංච උපාදානස්කන්ධය කියලා කතා කරන්නේ සියල්ල. මොනවද සියල්ල? කිසිවක් අතහැරෙන්නේ නැද? කිසිවක් අතහැරෙලා නෙවෙයි. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන දේ නිර්මාණ දැන් අපිට පුද්ගල සත්ත්ව භාවයේ පිළිබඳ කිසිම වටිනාකමක් දෙන්නේ නැති වුණත් ඒක සංඥා උපාදානස්කන්ධය විදිහට අපි දැක්කා. දැන් මේ පහක් වෙන් කරලා අඳුනා ගැනීම වෙනකොට දැන් මේ ස්කන්ධ පහක් නැත්තම් උපාදානස්කන්ධ පහක් ඇති බවට පිළිගැනීම අපේ ජීවිතවලදී මේ දේ තියෙනකන් මතක තියාගන්න, දුක කියන දේ අවසන් වෙන්නේ පැනවීමෙන් නිදහස් නැහැ. හේතුව පැනවීම කියන්නේ නම් පංච උපාදාන ස්කන්ධයම තමයි. ඒක නිර්මාණය වෙන්නේ කෝපින්ද අවිද්‍යාව තණ්හාව නිසා කියලා සමුදය ආර්ය සත්‍ය මෙන්න යම් දවසක ඔබ හඳුනගන්න ඕනේ වැරද්දක් නිසා ඇත්ත ඇති විදියට දන්නේ නිසා ස්කන්ධ පහ කියලා මේ නිර්මාණය වෙලා තියෙන්නේ වෙන්නේ බෙදෙන්නේ. එතකොට යෝ පස්සාවේ සංහාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පස්මිස්සග්ගෝ නිත්‍ය අනාලෝය ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍ය. ඒ පිළිගත්තා වූ බවම නම් පංචපාදානස්කන්ධය කියලා පිළිගන්නා වූ බවම ඉතුරු නැතුව නොවැරෙන්නේ නිදහස් වුණොත් ඒ අතහැරලා විසිකරලා දැනෙන වුණොත් ඒකට කියනවා මොකද්ද? නිරෝධ ආර්ය සත්‍යේන පංච උපාදානස්කන්ධය කියලා පැනවීමක් නොවෙන්නේ කොහොමද කියලා ඒ පිළිගත් බව අතහැරීමට අදාළ නොවන ඉපදුනොත් ඒකට කියනවා මොකද්ද? නිරෝධ ආර්ය සත්‍ය. එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා තවද වඩාත් වෙනවියේ ඉද නිරෝධය. පංච උපාදානස්කන්ධය කියලා පිළිගත් බවක් තිබුණා නම් ඒ පිටුරේ අත්හැරලා යාමට කියනවා මොකද්ද? නිරෝධ ආර්ය සත්‍ය. මාර්ගය මොකද්ද? පංච උපාදානස්කන්ධය කියලා පිළිගන් නැතිව අතහැරලා යන්න උපකාරී වෙන යම් සත්‍යයක් වෙනවා නම් ඒ සත්‍ය කියන දේ විමසීම තුළ ඒ සත්‍ය විමසීමට සිහියේ වීර්ය වෑයම උත්සාහය කියන දේ යෙදෙන බවක් තියෙනවා නම් ඒකට කියනවා මොකද්ද? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. ඒ තමයි ඕගොල්ලෝ මමයි තන්න සම්මා දිට්ඨි සංකප්ප වාචා සම්මන්තා ජීව වායාම සති සමාධි කියන මාර්ගාංග අතෙන් යුතු ආර්ය ශ්‍රාන්තික මාර්ගය. හරි, අපි දැන් බලමු එහෙම වෙන්න පුළුවන්ද කියලා. නේද? අංගිතනමම යම් මට්ටමකට පේරණ තැනකට ගෙවෙන්න ඇති කියලා ඕගොල්ලෝ ඉතුරු ටික නිශ්චය කරගන්න පේරුනේ නැත්තම්. නේද? අපි දේශනාව අවසන් කරන්නත් පස්සේ ආරම්භයක් තියෙනවා නම් අවසානයක් තිබියේ යුතුයි. ඒ නිසා අපි අවසන් කරන්න අවසන්තේ කතා කරන්න එනවා. දැන් ඕගොල්ලොන්ට බුදුරජාණන් වහන්සේ වෙන්න සොයාගත්ත ධර්මතාවය මොකද්ද කියලා මම ආයෙ මතක් කරනවා. නේද? බුදුරජාණන් වහන්සේ යම් දවසක සමන් සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ කොහොම මොකද්ද? ලෝකය කියලා පැනවීම වුණ පංචෝපාදාන ඛණ්ඩය ආයතන ධාතු ඊළඟට ඉස්සක ඵලය ඊළඟට මොනා හරි හැඟීම් නිමිති පුරපුරු කියලා පැනවීම වටනාකම කියන දේ දෙන්න පුළුවන් තැනක් අවදුරටත් හම්බ වෙන්නේ නැහැ කියලා. නොපැනවීමක් කියන තැනක උපදින්න ක්‍රමයක් අවදුරටත් පැනවීමක් වෙන්නේ නැහැ. මතක තියාගන්න සම්මුතිය කියලා කියන්නේ සසරත දුකට කියන නම. එතකොට අපි කියන රූප වේදනා සංඥා සංකාර විඥාන ආයතන පටිච්ච සමුප්පාදමේ ඔක්කොම මොකටද ඇවිත්? පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ විඥාන ධාතු හය ඔක්කොම ඇවිත් මොකටද? පැනවීමට. අද අපි දන්න නංගම් වස්තු සියල්ල මේ විතරක් නෙවෙයි, මේ වෙනකොට ඔබ මම දන්න නිවන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ වචන ඔක්කොම මොනවාද? ඔක්කොම සංඥා සංකාර වූ විඥාන කියන සංගමයට අයිති ටිකක්. වෙන කොහෙවත් නෙවෙයි ඈ. ඒ හින්දා ඕවයින් නිවන හොයන්න යන්න එපා. ඒ කවදාවත් වෙන එකක් ලැබෙන එකක් නෙවෙයි. එහෙම ලැබුණොත් ලැබෙන්නේ පුතත් ජන නිවනක්ම තමයි. ඒ කියන්නේ ඉන්න පුද්ගලයාගේ සත්‍යයේ නෙවෙයිමක් ඕගොල්ලෝ හොයනවා. වෙන මොකක් වෙන්නේ? ඉතින් ඒක වැරදි කියලා අපි දැනගත්තා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද? කිසිම විදියකින් පැනවීමක් වෙන්නේ නැහැ. ඒකට සියල්ල අපි දැක්කා. ඔක් මේ ලෝකේ යමක් කියන්න පුළුවන් නම් ඒක පංචපාදානස්කන්ධය නිසා ඒයින් බැහැර වෙන්නේ නැහැ කියලා. එහෙනම් පංච උපාදානස්කන්ධය කියලා පැනවීමෙන් නිදහස් වෙන්න අපිට තියෙන ඕනේ නුවණ ඔන්න ඕක දැනගන්නයි බුදුවරේ අසුරු කරන්න ඕනේ. ඔයදේ හොයාගන්නයි බුද්ධ ශාසනය අසුරු කරන්න ඕන. පංච උපාදානස්කන්ධය ඇතුළේ මොනවරි හොයාගන්න ඕන නම් බුදුරෙක් ඕනේ නැහැ. රූපය ඇතුළේ පරේක්ෂණය කරත හැකි, වේදනා දයන දේවල් ගැන හොම් මොනවා හරි කරගෙන ගිය හැකි. ඒ තමයි ලෝකය. දැන් එදා සම්මා සම්බුද්දත්වයේ සාක්ෂාත් කරගත්ත දවසේ මහන්සිය කළ පරේක්ෂණය ගැන බොහෝ දෙනෙක් අහලා ඇති. අපි නගර සූත්‍රය ගැන කතා කර වෙලාවේ නේද? පෙර බුදුවරු කියපු මාර්ගයක් අනුගමනය කරගෙන තමන් එදා වජිරාසනයේ බෝධි මූලයේදී පරේක්ෂණය ආරම්භ කළා. අන්තිමේට දැනගත්තේ පෙර බුදුවරුත්තේ පරේක්ෂණයෙන් තමයි කළේ කියලා. මොකද්ද පරේක්ෂණය? ජරා මරණ කියන දේ මොකද්ද කියලා ගවේෂණයක යෙදුණා. එතකොට ජරා මරණ කියන දේ කුමක්ගේ ඵලයක්ද කියලා අඳුනගත්තා. කුමක ඵලයක්ද? ජාතිය කියන දේ ඵලයක් කියලා අඳුනගත්තා. එතකොට ජාතිය කියලා කියන්නේ කුමක්ද කියලා විනිශ්චය කරගත්තා. මොකද්ද? අර කියපු ඒ සත්වනිකායන්ගේ උපදින බවක් තියෙනවා නම්, ස්කන්ධයන්ගේ පහළ වීමක් තියෙනවා නම්, ආයතන නිල ලැබීමක් තියෙනවා නම්, එහෙම කියන්නේ හිලා කියනවා යම් හැඟීමක් උපදිනවා නම්, ඒකට කිව්වා මොකක් කියලාද? ජාතිය කියලා. අදද යම් හැඟීමක් උපදිනවා නම් යාපේ සංතේසං ධම්මානං ජාති. ඒ මොහොතේ උපදින්නා වූ හැඟීමට කියන්නේ මොකද්ද? ජාති. එතකොට මේ වෙලාවේ හිතන්න, අපි මම කියලා හැඟීමක් උපද්දව ගන්නකොට දැන් මේක හැඟීමක් විතරද? නැත්තම් මේ මම කියන හැඟීම උපදින්නේ රූප තියෙනවා කියන මිනිත්ත හා මේ නාම ධර්මතා දෙක එකට එකතු කරගත්ත බොරුව මතද? එහෙනම් මෙතන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා උඩ තියෙන 10ම ගුලියද නැද්ද? නැත්තම් මම කියන හැඟීමක් හදාගන්න පුළුවන්ද? රූපයකින් තොරව නාම ධර්මයේ උපකාරයක් නැතුව තමා කියලා දැන් හැඟීමක් අහඹු එකපාරම එන්න පුළුවන්. නෑනේ. හරි. එතකොට ජාති කියලා වචනයෙන් කියනකොට හොඳට මතක තියාගන්න. එතන ජාති කියලා කියනකොට මෙහෙනම් මේ තුල තියෙනවා මොකද්ද? භව, උපාදාන, අංහා, උඩක තිබුණු අවිද්‍යාව දක්වා සියල්ලම හැදුනොත් නේද භවපත්‍යා ජාති කියන උත්තරේ එන්නේ? නැත්තම් එනවද ජාතිය? ජාති ඉබේට හේතුද? භවයේ නිසා ජාතිය. හැබැයි භවය නිකන් හැදෙනවද? නෑ. භවය කියන දේ උපාදානය නිසා. උපාදානය සංනාව නිසා. සංනාව වේදනාව නිසා. එතකොට දැන් මේ හැඟීමක් උපද්දව ගත්තා කියලා කියනකොට ඕගොල්ලොන්ට මට පිළිගන්න පුළුවන් වුණත් බැරි වුණත් දකින්න අමාරුනේක ගොඩ සේන්තුම් වේකයි. දැන් මෙතන අවිද්‍යා කියන තැනින් ඇත්තම නොදන්නා තැනින් කියන දේ නිර්මාණය වෙච්ච දෙයක් නේ. අපි දැන් මේක අල්ලගෙන මේක ගැන දසාවතේ කල්පනා කරුවට මේක විසඳන්න පුළුවන්කම නැහැ. එතකොට මම මෙතන ඉන්නවා එහෙම ලෙඩ වෙනවා වයසට යනවා කියලා දැන් හිත හිතා ඉන්න පුළුවන්. හැබැයි ඇත්ත ඒකද? නැහැ. මේ දැන් සංඥාවක් ඉපදුනේ. එනමුත් මේ සංඥා උපාදානස්කන්ධය. හැබැයි සංඥා උපාදානස්කන්ධය අවිද්‍යාව තණ්හාව නැත්නම් ඉපදෙනවද? දෙන්න ගන්නද? ආර්ය සත්‍යයට. දුක්ඛාර්ය සත්‍ය උපදින්නේ සමුදය ආර්ය සත්‍ය තිබුණා. හේතු දුක්ඛාර්ය සත්‍ය කියන්නේ ඵලය. සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? හේතුව. කවදාවත් පංච උපාදානස්කන්ධය කියන දෙයක් හේතුව නැතුව උපදින්නේ නැහැ. එහෙනම් දැන් පටිච්ච සමුප්පාද න්‍යායෙන් බැලුවත් මේ දේ උපද්දලා තියෙන්නේ හැඟීම, මම කියන හැඟීම උපදිනකොට අවිද්‍යාව කියන දේ එරිච්ච සියල්ලම එකතු වීම නිසා. ආර්ය සත්‍ය විදියට බැලුවත් ඕගොල්ලන්ට තේරෙනවා මම කියලා හැඟීම උපදිනකොට සංයාව කියලා අඳුනගත්ත ගමන් පැහැදිලි. එහෙනම් තවදුරටත් පුද්ගල සත්‍ය විදියට ගන්න සුදුසු නැහැ කියලා නෝන පෙරුණත් මේක උපදුනේ සමුදය ආර්ය සත්‍ය නිසා. එහෙනම් සමුදේ කියලා කියන්නේ ඇත්තම දන්නා කෙනෙක් වරද්ද පිළිගන්නේ නැද්ද? පිළිගන්නේ නැතිවෙන්නේ වෙනම කිස් මෙතන වෙලා. ඊළඟට එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේලා හොයාගත්ත සත්‍ය ස්වභාවය විනිශ්චය කරලා මෙතෙන්ට යම් කෙනෙකුට ඇතුළත් කරලා බලන්න පුළුවන් නම් එයාට මේ සංඥාව කියන හැඟීම සහිතව අනිත් එකම ස්කන්ධයක් ගැන හෝ වටිනාකමක් තව දුරටත් දෙන්න පුළුවන් දෙයිද කියලා විනිශ්චයකට එන්න පුළුවන්. මොකද මතක තියාගන්න මේ සංයෝග මේ විදිහට අඳුනගත්තා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඔයගොල්ලොන්ට ධම්මානුපස්සනා සතිපට්ඨානය ගැන මතකද? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මතක ඇතිනේ. ඒකේ අන්තිම කොටස මම මතක් කරනවා. කියන්න කියා දෙන්න මට වෙලාව නැති වෙයි. නේද? අන්තිම කොටස මතක් කරනවා. අත්ති ධම්මා අත්ති ධම්මාතිවා 57 හෝති යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ති ලෝකේ උපාදීයති. එවංස විත්තේ විත්තු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. මොකද්ද ධම්ම? සිතුවිලි. ඇති බවට බොහොම සිහියෙන් අඳුනගෙන උනා. අත්ති ධම්මා අත්ති ධම්මාතිවා පනස්ස සතිපට්ඨානෝ හෝති. සිතුවිලි ඇති බවට බොහොම සිහියෙන් අඳුනගෙන උනා. කුමකටද? ඉදිරියට ඥානීය වැඩි දියුණු කර ගැනීම පිණිස. හේතුව විදර්ශනාවට භූමියක් අවශ්‍යයි. දැන් මේකට අඳුනගත්ත ආපු හැඟීම මොකද්ද? සංඥාව ධම්ම මම කියලා ආපු නිමිත්ත. මේක හැඟීම අඳුනගත්ත මේක සංඥාව. දැන් මේක අඳුනගත්තේ මොකටද? ඇත්තක් කියලා තියාගෙන ඉන්නද, පිළිගන්නද, සතුටු වෙන්නද? නැහැ. ඉදිරියට නුවණ වැඩි දියුණු කර ගැනීම පිණිස. දැන් මේක ඉපදුණු හැටි දකිනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ සසර කියලා යමක් කියනවා නම්, ජීවත් වෙනවා යම කියලා යමක් කියනවා නම්, ඉපදුනා මැරෙනවා කියලා කියනවා නම්, අත්දකින් විඳිනවා කියලා යමක් කියනවා නම්, මේ කියන හැම තැනකම උපදිනවා නම් හැබැයි උපදින ධර්මතාවය තමයි අඤ්ඤමඤ්ඤෝ සහජාත කියන ධර්මතාවයෙන් යුතු නාම රූප විඥාන උනෝන් උපකාරයෙන් හට ගැනීම ඉපදින බව. අනිමඤ්ඤයි සහජාතය. ඒ කියන්නේ එකම මොහොතේම විඥානයේ නාම රූපයේ උපකාරය සහිතව නාම රූපයේ විඥානයේ උපකාරය සහිතව ඉදීම සිද්ධ වෙනවා. මේක අනිමඤ්ඤය. ඒ කියන්නේ ඕනෝන් ඕනෝන් සමග බැඳිලා උපකාරයෙන් බැඳිලා තියෙනවා. ඊළඟට මේ නොපෙදී හටගන්න මේ ධර්මතාවයන් ඕනෝන් නිතර නතුවම අවසන් වීම වෙනවා. එතකොට විඥානයේ අවසන් වීම කියන්නේ පෙරපසුන වේ නාම රූපේ අවසන් වීම. නාම රූපේ අවසන් වීම කියන්නේ පෙරපසුන වේ විඥානයේ අවසන් වීම. එහෙනම් හැබෑවටම සසර ගමන කියලා කියන තැනක් ජීවත් වෙනවා, ඉපදෙනවා, මරණවා කියන අත්දැකීම් කියන තුනත් වෙනම වෙන් කර හැකි ස්කන්ධ මොනවා හරි සාකවත් පෙන්වන්න පුළුවන්ද? ඔකේ මහන්ස තැන හොයාගත්තු තැන උපදින්නේ වුණාද? මෙන්න මේ නාම රූප විඥාන ධර්මතා උනෝන් පිටකාරයෙන් ඉපදිනා ඉතුරු නැතුවම අවසන් වීම වෙනවා. ආයත් විඥාන උපදිනවන නාම රූප සමගමයි පෙරපසුන වී අවසන් වෙන. එහෙනම් එහෙම උපදින ධර්මතාවයේ මේ වයිකිනේකට කිසිවක් වෙන් කරන්න බැරි නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා වෙන් කිරීමක් කිසිවක් කළ හැකිද? එහෙනම් මෙන්න මේ සත්‍ය නොදන්නා නිසා මේ විඥාන නාම රූප කියන අත්දැකීමේ ඇත්ත නොදන්නා සමේ ලැබුණු අත්දැකීම ගැන හිතන කල්පනා කරන තනතාවා ඇත්ත නොදන්නා බව විද්‍යාව. ඒ නිසා පෙනුණා කියලා පිළිගන්න එක වෙනකොට ඒකට කියනවා චිත්ත සංකාර. හරිද? චිත්ත සංකාර. සංකාර තුනයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා. චිත්ත සංකාර වලට කියනවා වේදනා සංඥා සංකාර. තුනට කියනවා මොකක් කියලාද? චිත්ත සංකාර. එතකොට මේ වේදනා සංඥා සංකාර වලදී සැප දුක් නැතිව පෙනෙන බවට කියනවා මොකද්ද? මධ්‍යස්ථ වේදනාව. සැප දුක් නැතිව පෙනෙන බවට කියනවා මධ්‍යස්ථ වේදනාව. ඒ කියන්නේ පෙනීම. පෙනෙන බවට සතුට වෙන බවට කියනවා මොකද්ද? සැප වේදනාව. පෙනෙන බවට දුක් වෙන බවට කියනවා මොකද්ද? දුක් වේදනාව. සපදුක් නැතුව ඇහෙන මට්ටමට කියනවා මොකද්ද? මධ්‍යස්ථ වේදනාව. ඒ කියන්නේ සප ඇහෙන බවට සතුට වෙන බවට කියනවා සප වේදනාව. ඇහෙන බවට දුක් වෙන බවට කියනවා දුක් වේදනාව. අනිත් ඒ විදිහටම හිතාගන්න. එතකොට අපට පේනවා කියලා අත්දැකීම ආවනම් එතකොට දැන් මේ පිළිඅරගෙන තියෙන තැන තියෙන්නේ උපදින හැබෑම ධර්මතාවය පිළිබඳ නුවණ තිබුණු නිසාද නොතිබුණු නිසාද? නොතේ බුදු නිසා වුණ නෝකටයි කියවච්ච සංකාරයි. ප්‍රධාන ධර්මතාවය නම් විඥාන නාම රූපේ තෝරනෝන් කොටසාරයෙන් ඉදිරියලා ඉතරමතේම අවසන් වෙනවා. කිසිම විදියකින් සංඥාව හෝ වේදනාව කියලා වෙනම තැනවීමක් සිදු හැකිද? එහෙනම් මේක නොදන්නා තාක්කල් මේ ඕගොල්ලොන්ට මත උපදින හැඟීම් ටික නිර්මාණය වෙලා තියෙන්නේ මේ ඇත්ත නොදන්නා නිසාම නේද? ආයෙත් මේක සපයි කියලා පිළිගත්තන අවිද්‍යා සත්‍ය සංඛාරා සිද්ධියෙන් ප්‍රතිඵල එනවේද? ධම්ම ආයෙත් සිදුවෙන්නේ නේද? එක්කෝ ධම්ම කියලා දැනගව නැත්නම් වේදනාවම කියලා බාරගත්තත් වේදනාවට හේතුව ස්පර්ශය, ස්පර්ශයට හේතුව ආයතන, ආයතනයට හේතුව නාම රූප, නාම රූපයට හේතුව විඥාන, විඥානයට හේතුව සංඛාරය, සංඛාරයට හේතුව මොකද්ද? අවිද්‍යාව. ඇත්තම ස්වභාවය ගැලපුවත් ඔයගොල්ලන්ට ඒකට වේදනාවයි කියන්න පුළුවන්ද? එහෙනම් මෙරිංගුව කියලා පේනකොට අපේ ඇහැද උත්තරේ දෙන්නේ ඒක වතුර කියලා හිතද? මොකද කියන්නේ? එහෙනම් ඒක නෝ පුරුදු කරලා ඒ නෝන ආවතන නේද දකින්නකොට උත්තරේ ගන්න එතන වතුර ගොඩක් හිතන්න තියෙනවද ඊළඟට? හැබැයි මුලින් මේක තේරුම් ගන්න අතන තියෙන සිද්ධාන්තය වෙලා තියෙන රවටීමයි ගැන හොඳට තේරුමයි කියලා හිතන්න වෙනවද නැද්ද? හිතන්න වෙනවා. ඒ වගේමයි අදහපත ප්‍රකෘතියෙන් එන කිසි උත්තරයක්. ප්‍රකෘතියෙන් එන කිසි උත්තරයක්. භාවනා කරමින් ඉන්නකොට සියලු බලයෙන් අත්තරමා කියලා හිතනක වුණොත් හිතන්න නම් එපා රහත් කියලා. ඒක සංඛාර උපාදානස්කන්ධය. ඒක අඳුනගෙන මේ උපදින්නේ හෙටදින හැබෑ ධර්මතාවය වෙන නාම රූප විඥාන ඕනෝන් උපකාරයේ නිපදි නිර්ණතු අවසන් වීමවා. කිසිම විදියකින් මෙතන ස්කන්ධ පහක් තියෙනවා කියලා හෝ මෙතන ස්කන්ධ එකක් තියෙනවා කියලා හෝ පෙන්වන්න පුළුවන්කමක් නැහැ කියන නුවණ එන්නේ ඒ විදර්ශනාවෙන් විතරයි. වෙනසීමෙන් විතරයි. එහෙම නැති තාක්කල් හැම වෙලාවෙම උපත්ලා දෙන උත්තරේ මොකක්ද? ආනෙන්ජාද සංසාර කියලා කියන ආස්වාද ප්‍රාස්වාදයේ සංසිඳිලා ඇති වෙන මධ්‍යස්ථ වූ වේදනා වරූප ධ්‍යාන හතරද නේද? ආස්වාද ප්‍රාස්වාදයක් නැතිලා ශරීරයෙන් මිදෙනවා කියන කිසිම වැඩමුවක් තවදුරටත් නෑ. නේද වූ නිමිති තුරතුරු හිතන්නේ නෑ. එක නිමිත්තක හිත තියෙනවා. ආකාශයේ තියෙන සංඥාව ගත්තනම් ඒ සංඥාව මත මධ්‍යස්ත බව හුස්මයි වල පළවෙනිවක් නෑ. ඉතින් වරමත්තමක මනස දැන් ඒක මත පිටලා නේද? පිළිගරගෙන නේද? එතකොට එයා තවදුරටත් රූප ශබ්ද ගන්ධ රස පහස ඇත්තක් කියලා හිතන කෙනෙක්ද? එයාගේ අත්දැකීමෙන් මේක බොරු වෙලා හැබැයි එයාට ඒ නාම ධර්මතාවය ඇත්ත වෙලා නේද? ඒකේ මනස බහගෙන නේද? එතකොට මතක තියාගන්න ඕනේ හැම වෙලාවෙම භාගතුන් වහන්සේ කියන උපදිනව නම් උපදින්නේ දුක, අවසන් වෙනව නම් අවසන් වෙන්නේ මොකද්ද? දුක. එහෙනම් මේ අපේ ජීවිත තුළ මොනවා හරි හැඟීමක් උපද්දලා දෙනකොට ඒක ස්කන්ධ පහෙන් එකක් විදියට ඔයගොල්ලෝ හඳුනගන්න ලස්ස වුණා නම් ඒක නිර්මාණය වුණේ හැබෑවටම ඔයගොල්ලෝමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ වෙනකොට අහගෙන දැනගෙන නොතිබිච්ච එකේ ප්‍රතිඵලයක් නිසාද නැද්ද? දැන් එහෙනම් අපි ඒ අහගත්ත දේ පරිහරණය කළොත් බටමිටි හේතු උපමාව කිව්වේ ඇයි? එක බටමිටියක් පෙරුණොත් අනිත් බටමිටිය තියෙන්නේ නැහැ කිව්වේ ඇයි? විඥානයක් කියන දෙයට උපකාරී නැතුව නාම රූපයක් ගැන කතා කරන්න බෑ. පවතින්නේ නැහැ. නාම රූපේ උපකාරී නැතුව විඥානය පවතින්නේ නැහැ. එහෙනම් හැම වෙලාවෙම පෙරපසු නොවී යෝනුන් උපකාරයෙන් ඇති වෙන නාම රූප විඥාන ඉතුරු නැතුව අවසන් වෙනවා නම් වෙනම විඥානයක් ගැන තොරතුරු ලෝකයට තියෙන්න හැබැයි අද තියෙනවා. අන්නේකල් කියන්නේ අවිද්‍යාව කියන දේ තිබුණු නිසා නිර්මාණය වෙච්ච තොරතුරු. මේවට තමයි කියන්නේ ප්‍රපංච සංඥා කියලා. මොකද කියන්නේ? ප්‍රපංච සංඥා කියලා කියන්නේ මේවට. දැන් මේක ඇත්තම වෙලා අපිට රූපය කියලා කියනකොට රූපේ ඇත්ත වෙලා නේද අපේ මනස තියෙන්නේ. හැබැයි රූපය ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ නොතිබී හතරන් නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා. ඒ ස්වභාවයමයි රූපය කියනකොට මේක රූපයද මනසෙන් ඔසව ගන්න සංඥාවද? ඒක තිබිලද නොතිබීද? දැන් රූපය කියන හැඟීම ගත්තාම තියාගන්න පුළුවන් දෙතරමතු අවසන්ද? හරි. ඒකේ එහෙම වුණා කියලා ගියත් දෙකල ඉවරද? ඉවරද? නෑ. ඒ රූපය කියන දේ ගතිය පින්නේ ස්වභාවය. අපිට රූපය කියන්නේ ස්ථිරව තියෙන දෙයක් වස්තුවක් කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන රූපය එහෙම එකක් නෙවෙයි. නිතිදී හතරෙන් තුනට නිරුද්ධ වෙන හුත්ත සම්භූතං හුත්වාන භවිෂ්‍යතේ කියලා හැම රූපයකටම කියනවා. එහෙනම් පෙර තිබුණද අහුත්වා සම්භූතං නිතිදී විශේෂයෙන් පහළ වෙනවා. හුත්වාන භවිෂ්‍යතේ ඉදිරියට නොපවතී අවසන් වීම වෙනවා. එහෙනම් දැන් මට කියන්න මේ හැම වෙලාවෙම රූපයයි අපි පටවි ආපෝ තේජෝ කියලා මේ ඔසවා ගැනීම වුණේ හැඟීමකින්මද නැද්ද? එතනම් පෙර තිබ්බ දේවල් වස්තුද මේ මොහොතේ ඉපදුණු ගතියද? දැන් ඕක නෙවෙයිද අපි අත්ද කරගෙන තියෙන රූප ගැන හිතන්නේ? එහෙනම් මේ නිත්‍ය සංඥාවද නේද? නිත්‍ය සංඥාව. එතකොට අපි අඳුන ගන්නවා රූපය කියන දේ අනිත්‍ය වෙන්නේ කොහොමද? මේ පෙර නොතිබී හටගන්න නාම රූප විඥාන ධර්මතාවය ඉතුරුනතුම නිරුද්ධ වෙනවා කියලා නොදන්නා නිසායි අද අපි දන්නා කියන රූප මට්ටම තියෙන්නේ. එහෙනම් අපි රූපයක් කියන අදහස එනකොට ඒක අත්මත්තමක තියෙනවා නම් ඒක කැවිලා බිඳලා මහ පොළොවට පස් කරලා දාලා මොන දේ කරත් මට කියන්න රූප කියන දේ බොරු වුණාද? බොරුනේ නැහැ. ඇයි? රූපේන රූපේ කියන අදහස තුල තියෙන එහෙනම් රූපේ කැඩිලා බිඳලා විනාශ වෙනවා කිය ආයේ රූප මට්ටමනේ ඔය අද කියන්නේ මේ ශරීරයේ හතරම හදාතෙන් හදලා තියෙනවා එසුම් නියපත සම්මස්නාර මේ උපදිරල පොළොව මහ පොළොවට පස් වෙලා යනවා. ඒක මහ පොළොව කියන්නේ මොනවද? පතු දෙයක් නෙවෙයි. මේ කළුදුවිලි බවට පත් වෙලා අළුදුවිලි මට්ටම කියන්නේ මොකද්ද? එතකොට රූපේ ඉතුරු වෙනවාද? එතකොට ලෝකයේ රූපේ අනිත්‍යයි කියලා කියන්නේ ඒකම දකින මත්තෙන් රූපේ අනිත්‍ය වෙලා කියලා මනස්ත හැබැයි රූප කිව්වේ මොනවාද? අර්ථසරණ ගලන වැගිරෙන වර්ණ ශබ්ද කියන යම් මත්තමත් වෙනෝ නම් මේකට රූප කියලා කිව්වේ. එතකොට බුදුහාමුදුරුවෝ රූප කියලා කියන්නේ කොහොමද? අනිත්‍ය කියන්නේ මොකටද? උදේවේ අර්ථයෙන් අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද කියන්නේ? උදේවේ අර්ථයෙන් මොකද රූපේ හටගන්න උදේට හේතු? උදේ කියලා කියන්නේ හේතු කියන එකට සමාන නම. ආහාර, උදේ, පස්සය, හේතු මේ ඔක්කොම සමානයි. සමුදය මේ ඔක්කොම එක. රූපේ හටගන්න හේතු අවිද්‍යාව. ඇත්තම බුදුහාමුදුරුවෝ දැක්ක ධර්මතාවය ඕගොල්ලෝ මමයි පිළිගත්තොත් අපට රූපය කියලා වෙනම එකක් ගැන නිමිත්තක් සියයටවත් තියාගන්න පුළුවන්. එහෙනම් ඒ ඇත්ත නොදන්නාකමින් රූපය තියෙනවා කියන අදහස තියෙනවා නම් ඒ නිත්‍ය සංඥාවද නැති? නැති දෙයක් තියෙනවා කියලා අපි අරගෙන අවදාවත් හම්බ නොවුන එක. එහෙනම් මෙන්න රූපය නිර්මාණය වෙච්ච හැටි නාම රූප විඥාන ධර්මතාවනෝන් උපකාරී ලෙපිරණ පුම නිරුත් වෙන වෙනම රූපයක් ගන්න පුළුවන් කමක් නෑ. මේ නොදන්නා නිසයි රූපයේ තියෙන දේ නිර්මාණය වුණේ. එතකොට රූපයේ නිර්මාණය වුණේ ඇත්ත දන්නේ නැති නිසා. නිකම්මද? සංකාරයෙන් හිතලා කල්පනා කරලා නැත්නම් රූපය කියලා දහසක් වෙනවද? නෑ. මෙන්න කර්මය කියන දේ. අවිද්‍යා කර්ම. රූපයක දෙන්න හේතු. ඊළඟට ඒ හිතුවිලි හදුවා කියන්නේ එතන චේතනාව නේද? අර්මයේ චේතනාව. හිතුවිල්ලකින් තමයි නිර්මාණය. එතකොට රූපේ ඇති බවර දැන් පිළිගන්නවද? ඔයාලේ උපදිලා ඉවරයි. ඒකට කියන්නේ මොකද්ද? සංහාව. ආහාර. ආහාර කියන්නේ මොකද්ද? රූපේ උපදින් උපකාරී වුණේ මනෝ සම්ප්‍රසයක් නෙවෙයිද? රූපයක් මේ කියන හැඟීම ගත්ත රූප පිළිගන්න හින්දාද ඇත්ත නොදන්නාකමේ සංකාරයකින්. සංඛාරය කියලා කියන්නේ චේතනාවක් උපදව ගන්න එක නෙවෙයිද? ඒ චේතනාව නිකන් උපදිනවද මනෝ සංපස්සයත්? එහෙනම් ස්පර්ශාහාරයෙන් තමයි මනෝ සංචේතනාහාරයෙන් මේ නිචේතනාව වේදනාද විඥානයද නේද? විඥාන ආහාරයද තියෙන්නේ මෙන්න ආහාර ටික රූපේ උපදින්නවා. එරෙහිද? නිපත්‍ය නොතිබිච්ච දෙයක් විශේෂයෙන් යති බවට ගත්ත නිමිත්ත. ඒ කියන්නේ රූපේ කියන මැස්කීම. රූපේ කියන දේ හැබෑවට දැන් ගන්න පුළුවන් එකක්ද? හැබැයි එහෙම ගන්න බැරි එකක් ඇති බවට විශේෂයෙන් උපදෝගනේ රයේකට කියන මොකක්ද කියලාද? නිපත්‍ය. එතකොට දැන් අපි රූපේ කියන හැඟීම නිර්මාණය කරගන්නකොට මෙතන තියෙනවා අවිද්‍යා සංහා කර්ම ආහාර කියන ටික. ඒකට තමයි නිබ්බත්ය කියන්නේ රූපේ කියන හැඟීම තමයි. බලන්න දැන් ඇත්තම ඇති විදියට ඕගොල්ලෝ මම විනිශ්චය කළොත් තව දුරටත් ඕගොල්ලොන්ට රූපේයි පැනවීම කළ හැකිද? ඒ විතරක්ද? වේදනා සංඥා සංකාර විඥාන වෙනම ඇති බවට සංඥා අදහසක් ගන්න පුළුවන්ද? උන් ඕක තමයි ධම්මානුපස්සනාව සහිතව සතර සතිපට්ඨානේ හැමතැනම තියෙන්නේ. ගත්ත අරමුණ ඥානය වැඩි දියුණු කර ගැනීම පිණිසයි. ඒ කියන්නේ විදර්ශනාවට පරිසරය හදා ගන්න. හැබැයි ඒක අසුරු කරන්නේ නැහැ අනිශ්චිතවට විහෙරති. දැන් තවදුරටත් අර ගත්ත සංඥා වැත්තයි කියලා පිළිගන්න පුළුවන්ද? නැතකින්ති ලෝකේ උපාදී ඇති ස්කන්ධ පහෙන් එකක්වත් ඇත්තයි කියලා වාර ගන්නවද? බඳිනවද? නැහැ. මෙන්න සතිපට්ඨානේ නිරෝධෝ සාක්ෂාත් වෙන විදිය. ඕක කරන කෙනා තමයි දකින්නේ බුද්ධ සත්‍ය. දැන් ආපු නිමිත්ත පෙරතුර අපට ආවෙන්නේ මොකක්ද? ඒක තමයි බුද්ධ සත්‍ය. ඒක ඇති වුණේ අර හැදුනේ ඇත්ත නිදන්නා තමයි. දැන් ඇත්ත ඇති විදියට දකිනවා නම් ඒ නිමිත්ත සහිත ස්කන්ධ කිසිවක් පණවන්නේ බෑ. ඒ ඇත්ත ඇති විදියට විමසන එකට කියනවා මාර්ගය. දැන් අමාතුලින් දකිනවා මොකද්ද? ඉදං දුක්ඛං අරිය සත්‍යං යෝනිසෝ මනසිකරෝති. මේයි දුක්ඛ අරිය සත්‍ය. විමසීම තුළින් දැන් මේ ආදර ගන්න ඕක තමයි. දැන් මේක කරන වැඩ පිළිවෙල පරිපූර්ණ වෙන තැනට කියනවා මොකද්ද? නිරෝධය සාක්ෂාත් වෙලා අවසන් මඟ වදවා අවසන්. ඊළඟට දුක්ඛාරය සත්‍ය පිළිස්සෙවදල අවසන්. සංහාව ප්‍රහීණය කරලා අවසන්. එතකොට කියනවා කවුද මඟ පරිපූර්ණ වඩලා එතර නිරේ සිහිතිය වෙන කවුද? මහා බ්‍රාහ්මණයා රහතන් වහන්සේ නේද? එතකොට මේ ශාසනයේ ඔන්නෝම මඟ පරිපූර්ණ කරගෙන අවසන් ඉලක්කය කියන තැනක් සාක්ෂාත් වීම පරිපූර්ණ වීමක් තමයි කියන්නේ. එතකොට යම් යම් වෙලාවට මේ භාග්‍යවතුන් වහන්සේ සමග පිරිස ධර්ම සාකච්ඡාව කරනකොට ප්‍රශ්න අස්මහනකොට සමහරු වහනවා දුක්ඛ ආර්ය සත්‍ය ගැන, සමහරු වහනවා සමුදය ආර්ය සත්‍ය ගැන, සමහරු කෙලින් අහනවා නිරෝධය ගැන, සමහරු මඟ ගැන නිරෝධය ගැන දෙකම ගැන අහනවා, සමහරු මාර්ගය ගැන විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනාව කරනකොට ඔන්න ඔය තැන් හතරට අදාළව යම් යම් වෙලාවට දේශනා කරනවා. යම් කිසි මේ දේශනාව කරලා තියෙන්නේ ඒ දේශනාවයි දුක්ඛ ආර්ය සත්‍යයට කියලා හෝ සමුදය ආර්ය සත්‍යයට නිරෝධයට මාර්ග ආර්ය සත්‍යයට අයිති කියලා වෙන් කරලා අඳුන ගන්න බැරි වුණොත් එයා කවදාවත් බුදුරජාණන් වහන්සේගේ දහමෙන් ප්‍රතිඵල ගන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලොන්ට මට ඇහෙන හැම ධර්ම දේශනාවකින්ම දුකෙන් නිදහස් වෙන්න බැහැ. ඒක කියා දෙන්න තමයි මම මජ්ජේ සූත්‍රය ගැන කතා කරනවා කියලා ඕගොල්ලොන්ට කිව්වේ. මේ කාලේ ලොකු වින්නහියක් වෙලා තියෙන දේශන. ඕගතරණ සූත්‍ර, මජ්ජේ සූත්‍ර, දික්කේ දික්ක මත්තන් කියලා බාහ්‍ය ධාරිතේරිය මහරහතන් වහන්සේලාට කළ දේශනා මේව අල්ලගෙන කරන්න බැරි වැඩක් කරන්න ලෝකයේ ඉතිරිස උත්සාහවත් වෙනවා. මධ්‍යේ සූත්‍රය ගැන කතා කරන තුරු මධ්‍යේ සූත්‍රයේ මුලවත් සමහර විට දන්නේ නැති ඇති. මේක ආරම්භ වෙන්නේ විතේ මධ්‍යේ සූත්‍රයේ බොහොම පස්සේ කාලයක තමයි මුලින්ම සිද්ධිය වුණා. පොඩ්ඩක් පස්සේ කාලයක තමයි ඒ ගැන සාකච්ඡා වෙන්නේ. ඕන හලත වෙනවද කුද්දකනිකායේ තියෙන පාරායන වර්ගය කියලා සුත්තනිපාතේ කුද්දකනිකායේ සුත්තනිපාතේ තියෙන පාරායන වර්ගය කියලා කොටසක්. ඒ කියන්නේ ආරායන කියලා කියන්නේ මොකද? උපහාතද? ඒතර යෝග. එතන නිවන මුල් ගැනීම කළ දේශනාතික. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩහිටපු කාලේ බාවරේ කියලා තාපසවරයෙක් සිටියා. කොසල මහ රජතුමාගේ කලින් පුරෝහිත බ්‍රාහ්මණයා. මෙයා කොසල රජතුමාගේ තාත්තා මරණයට පත් වුණාට පස්සේ තමන් මහලු වැඩි තරුණ කෙනෙක් එක්ක මේ රාජ්‍ය විචාරණයක තරුණ පිරිසට වයස පිරිස කියන දෙච්චර ගැලපෙන්නේ නැහැනේ. ඒ හින්දා විශ්‍රාම යන්න ඕනේ කියලා ඉන්නලා එයා විශ්‍රාම ගිහිල්ලා එයා ගංගා ඉවුරකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. එයා අරූප ධ්‍යාන උපදව ගත්තා දෙක කාලේ නැති දැස්සේ. මෙයා ළඟ ගෝලයෝ හිටියා 16,000කටත් වඩා. මේ හැමෝම අරූප ධ්‍යාන මට්ටමකට දෙනු කරලා හිටියේ. ඉතින් ඒක වෙනවද බාවරී තාපස කුමාර තමන්ගේ පෙර ඥාති වෙන දෙවිවරයෙකින් පණිවිඩය ලැබුණා. සතාගතරහ සම්මා සම්බුදුරයන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉන්නවා. මෙයා ගොඩක් වයසයි ඒ වෙනකොට. අවුරුදු 30 ගණන් පහු වෙලා. ඉතින් තමන්ගේ ගෝලෝතික යවුවා ඇත්තද කියලා බලන්න. උන්වහන්සේගෙන් ප්‍රශ්න අහන්න. ඉතින් වතනින් ඉරිසෙදිරියේ ඔබ ගිහින් වාඩි වෙන්න. ඔබ හිතින් ප්‍රශ්න අහන්න. උන්වහන්සේ සම්මා සම්බුද්ධ නම් ඔබ කර්මාබෝධයට කැමැත්තෙන් අවංකමේ ප්‍රශ්න අහන්නේ කියලා උන්වහන්සේ දන්නවා නම් උන්වහන්සේ වචනයෙන් ඕගොල්ලොන්ට උත්තර දෙනවා. මේ කීවට පස්සේ ප්‍රධාන ගෝලයේ 16 දෙනා තමන්ගේ 1000 ගානේ පිරිස අරගෙන 16,000 ගිහින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන. ගෙහෙන්න වාග්ගතුන් වහන්සේ මුණ ගැහුලා වාඩි වෙලා මේ වගේ හිතක ප්‍රධානියෝ 16 දෙනා අහපු ප්‍රශ්න වලට දුන්න උත්තර තියෙන පොතකට තමයි කියන්නේ කුද්දකනිකායේ පාරායන වර්ගය කියලා. ඊට පස්සේ මෙන්න මේ උත්තර සාමාන්‍ය නොවනදී නිකම්ම කෙනෙකුට වෙනස්සේ කරගන්න පුළුවන් ඒවා නෙවේ. ඒ නිසා පහු කාලයක සරල ඉතාම කෙටියෙන් කරන දේශනා විස්තර සහිතව අර්ථ විස්තර කරන භික්ෂුන් වහන්සේලා අතර අග්‍ර කෙනෙක් සිටියා. හෞද මතකද? අද තනතුරු දෙනකොට කෙටියෙන් කරන දේශනා විස්තර වශයෙන් කරන භික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි මහා සත්‍යයන මහරහතන් වහන්සේ. පස්සේ කාලේ මහා සත්‍යයන මහරහතන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා මේ 16 දෙනාට කෙටියෙන් කළ දේශනාවල අර්ථ අපට තේරෙන්නේ නෑ. අනේ ස්වාමීනි මේ වගේ අර්ථ විස්තර කරන්නද? ඒ ටික තියෙනවා පුතේ චූල නිර්දේශ පාළියේ. ඒ ටික තියෙනවා. ඒ 16 දෙනාගේ ප්‍රශ්න වලට දුන්න උත්තර වලට විස්තර කරපු දේශනා ටික තියෙනවා චූල නිර්දේශ පාළියේ. ඒක තේරුම් බැලුවොත් විතරමයි ඔය ප්‍රශ්න වලට තේරුම් ගන්න පුළුවන්, උත්තර ගන්න පුළුවන්. නැත්නම් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ධර්ම දේශනා කරන ඒ පුද්ගලයන්ගේ ස්වરૂපය අනුව ක්‍රම තුනකට උද්දේශ විදියට, නිද්දේශ විදියට සහ පටි නිද්දේශ විදියට කියලා ක්‍රම තුනකට දේශනා කරනවා. ඕවල වහලා තියෙනවා බාහ්‍ය ධාරිතීරිය මහරහතන් වහන්සේට යම් දේශනාවක් කළා. ඒ දේශනාව වහලා ඉවර වෙනකොට උන්වහන්සේ බොහොම ස්වල්ප වෙලාවකින් ඒ දේශනාවේ අර්ථයට සමානව වෙන්න උන්වහන්සේට නුවණ තිබුණා. උන්වහන්සේ තමයි මේ ශාසනයේ වේදවත්ම අවබෝධයට පත් වෙච්ච භික්ෂුව. උන්වහන්සේලාට කියන්නේ උක්කසිතඤ්ඤ කියලා. ඒ කියන්නේ යම් වෙලාවක නිරෝධයත් මාර්ගයත් පිළිබඳව ඉතාම කෙටියෙන් කියා දුන්නු ගමන් අර්ථ විස්තර කර ගැනීමේ ප්‍රඥාව තියෙනවා. මේකම එකම එක දේශනාවෙන් අරහත්ව සාක්ෂාත් කරනවා. එයාට දේශනා දෙකක් ඕනේ නැහැ. උග්ගඩ කියන්නේ කියන්නේ එහෙම කෙනා. අරත් එහෙම පිටස් ගොඩක් ඉන්නවල කියලා ආරංචි. එක දේශනාවකට අහන්න ඕනේ නැහැ. ඒකත් ලැබුණාන් පස්සේ ඒකින්නේ කොහොම වෙනවයි කියලා මේ වෙනකොට සමාජයේ ලොකු කතාවක් වෙනවා කියලා මම අසර කරන කේදේ මට කියුවා. ඒ අපි ඉස්සරහට උත්තර ප්‍රඥාවන්ත පිරිසට පුත්තක් දෙනු. කැමති නම් බාර ගන්න. ඒක ප්‍රඥාවන්ත පිරිස අඩු. මේ තමන් තමක් නැහැ. ඉතින් ඊළඟට නිද්‍රේත කියලා කියන්නේ අහන් ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ දන්නවා එකම එක දේශනාවෙන් අවබෝධ කරනවා. හැබැයි මාර්ගය සහ නිරෝධය කෙටියෙන් කිව්වට යාර තේරෙන්නේ නැහැ. එයාට අර්ථ විස්තර සහිතව පිළිවෙල කතාව කරලා ඉන්න ඕනේ. අනුපිළිවෙල කතාව කරමින් ඉන්න දාණය සීලය කාමයන්ගේ ආදීනෝ ගැන කියලා අත්හැරීමේ වටිනාකම ගැන කියලා මෙන්න අත්හරින්න තියෙන නිරෝධින ප්‍රමය කියලා සම්මාදිට්ඨිය පෙන්නවා. ඒකෙන් මෙන්න මේ ස්තන්ධ පන්තකේ නිදහස් වෙන්නේ කොහොමද කියලා එයාට කියාදී දේර මොකට වාදි වෙලා හිටිය ආසනයේ ධර්මාබෝධය කරනවා. කවද මතකද පිරිස 30ක් බද්දවග්ගිය කුමාරවරු වාඩි වුණා නැගිට අරහත්ව සාක්ෂාත් කරලා. බුදාරත් දේශනාවනේ නැහැ. ඒගොල්ලන්ට කරන දේශනාවට කියනවා නිද්දේශ කියලා. මොකද කියන්නේ විස්තර සහිතව මාර්ගය සහයෙන් ලැබෙන ඵලය ගැන විස්තර කරනවා. සමාධිය හැදෙන්න උපකාරී වෙන කතාව සහිතව ඊළඟට පටි නිද්දේශ ඔය දෙවෙනි විදියට අවබෝධ කරගත්ත කෙනාට විස්තර සහිත දේශනාව ගැන අවබෝධ කරගත්ත කෙනාට කියන්නේ විපටිඥ කියලා. අහලකෙනව නම ඕ එයාගේ එකම දේශනාවෙන් එයා ධර්මාබෝධය කරනවා. ඊළඟට ඔය එකම දේශනාව විස්තර වශයෙන් කරත් අවබෝධ කරන්න බැරි වෙන හැබැයි මේ කියපු දේශනාවේ අර්ථය තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා. මේ කියපු දේශනාවේ අර්ථය හරියට තේරුණා. මෙහෙම පුරුදු කරොත් නම් ඇත්තටම මේ නිමිති සියල්ලම නිදහස් වෙන තැන හදාගන්න පුළුවන්. නොපෙනෙන තැන ස්පර්ශ වෙන නෝන පරිහරණය කරන විදිහ පුළුවන්න්න මේකයි. මෙයා මේක අඳුන ගන්නවා. මෙයාට කියන්නේ නෙයිය කියලා හික්මවන්න පුළුවන් කෙනා. හැබැයි මෙයා එක දේශනාවකින් හික්මවන්න බෑ. මෙයාට දෙනවා සීල ආරක්ෂා කළ යුතු ඔබ ඉදිරියට යන්න කැමති නම්. එයාට දැන් කියනවා එන පොරොතුරු සතර පරිපත්තානේ විදිහට භයංකර වෙන මේ විදිහටයි බලන්න ඕනේ කියලා එයාට සතර සතිපට්ඨානය වඩන විදිය කියලා දෙනවා. අර දෙන්නටම සතර නිදිපස්ථානයක් වඩන හැටි කියා දෙන්නේ නැහැ. ඔන්න අද ලෝකයේ ඉන්න පිරිස ප්‍රතිපදාවක් තෝරන්නේ සතර නිදිපස්ථානේ වඩන්න ඕනේ කියලා කියන්නේ එක දේශනාවකින් අවබෝධ කළ නිසා කියලා මම කියන්නේ ඒක. අර උත්තරන්න ඕනේ කියලානේ මම මට ගොඩක් පණිවිඩ වෙනවා මම නිකන් දඟලනවල කියලා. මගේ කෝලෙයි ගේතෝරි කෝලෙයි මම නිකන් ඔප්පු වෙනවල ධර්මාභෝධය කරන්න ඒක හේම ඕනෑම වරක දැනගත්තාම ඉතින් මම ඒක දන්නවනේ. ඒ කියන්නේ මම නාම රූප මතින් හතරක් ඉතින් නැතු නුරුත් වෙනවා කියන එක මම දන්න දැනට අවුරුදු 5කට කලින්. ඉතින් ඒකෙන් මගේ වැඩේ සම්පූර්ණ වුණා නම් ඉතින් මම නැතුව පොඩ්ඩුණක් ප්‍රශ්නේ නැහැ ඒක ගානේ. නමුත් ඒකෙන් ඉවර වෙන්නේ නැහැ. හේතුව ඒක ඉවර වෙන බව දැනගත්තට මේ වරෙන් සතුනු පෙරතුරු වල දින රතනා සම්මෙති ඒ මොහොත උපදිනවා කියලා ලවංකම මම දන්නවා. ඇලීම ඇති වෙන අවස්ථා, ගැටීම ඇති වෙන අවස්ථා මේව උපදිනවා කියලා ලවංකම මම දන්නවා නම් මට පුළුවන් නම් රහත් කියලා නෝඩකම දෙන්න. එහෙනම් එයාට බුදුරජාණන් වහන්සේ කිව්ව වැඩක් තියෙනවා. ඔබ සීලේ පටිච්චාවේ නරෝ සපන්ව චිත්තම් පන්නේන්ට බෝය. මෙන්න කියනවා සීලේ පිහිටන්න, හිත වඩන්න, සමාධිය, චිත්ත කියන මොකද්ද? සමාධිය වඩන්න. ප්‍රඥා විදර්ශනා ප්‍රඥාව පරිහරණය කර දැන් එයාට කියනවා ප්‍රතිපදාව මෙන්න. එයා කාලයක් තිස්සේ මෙන්න මේ දේ පුරුදු පුහුණු කරමින් ඉන්න ඕනේ. ඒ පිරිස අතර තමයි අර අටක් පිරිස නිර්මාණය වෙන්නේ. අර දින්න එකපාරම ඒ දේශනාව ඇතුළේ මේක දෙක තුන හතර සම්පූර්ණ වෙලා අවසන්. හවුද? උග්ගටි සංඥා දෙපට සංඥා කියන්නේ වාදි වෙලා එකම දේශනාව අහනකොට එතනින් සෝතන සංඥා සකදාගාමි අනාගාමි අරහත්ත්වය පරිපූර්ණ කරලා ඉවරයි. හැබැයි ඒ පරිදේ අතර රැඳෙන එකක්වත් වෙන්නේ නෑ. ඒ දේවලට පරිපූර්ණ කරලා අවසන් වෙනවා. හැබැයි නෙවියපෙන එක පියවරකින් අනිත් පියවරට ඇවිල්ලා ඒ පියවරදී බඩකපායින් ඒක අනුමගෙන ඒක අස්තරමින් ඉරෝ පියවරට එන්නේ එයා ක්‍රමානුකූල ඉදිරියට එනවා. ඒ පිරිසගේ යහපත පිණිසයි පුතේ මේ ධර්ම සංගායනා කරලා මේ ධහම ඉදිරියට අරගෙන ආවේ මාර්ගතුන් වහන්සේගේ සම්මුඛයෙන් විතරයි. උක්කිත සංඥා විපටි සංඥා දෙන්නා නිර්මාණය වෙන්නේ. හැබැයි අද එදාට වඩා දක්ෂෝ ඉන්නු දක්ෂ නෙවෙයි පුතේ මෝඩකම සහලවල. සාස්තුන් වහන්සේගේ අවබෝධය පිළිගන්න තරම් නිහතමානී නෑ. ඒකට කියන්නේ ප්‍රඥාව නෙවෙයි සහලවල කියපු මෝඩකම කියලා. තර්පය වර්ධින් තලින් ඇල්ලුව දෂ්ට කරලා විනාශ කරනවා කියන්නේ හේතුව බුදුන් ලෝකයාට අපට යහපත පිණිස ලෝකයා කියන නමුත් නෙවෙයි ස්කන්ධ පංචකයේ අත්‍යවශ්‍ය කියලා පිළිගත්තා අපි. ලෝකේ ලෝකේ කියන්නේ මොකද්ද කියලා හමුද කියන්නේ සත්‍ය සත්‍ය කියලා කවුද කියලා කියනකොට අහන්නේ කියන්නේ ස්කන්ධ පංචකයේද මම මගේ කියලා පිළිගැනීම කියනනම් ඒ තමයි සත්‍වභාවය. අමත සත්‍යයක් නැහැ. සත්‍ය කියන පංචමය අංගස්තරනිකායේ තියෙන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්නයක් කරනවා. සාධිතමහන සත්‍ය සත්‍ය කියලා කියන මොකද්ද මේ සත්‍ය කියන්නේ? විස්සව පංච පාදාන ස්කන්ධය මම මගේයි බාර ගැනීම ඇතිදේ ඇත්තේද එතෙන්ටයි සත්‍ය කියන්නේ. නැත්නම් අපි දන්නවා සත්‍ය කියලා පෙනීමක් කරන්න පුළුවන් කම නෑ. හැබැයි මේ ඇත්ත නොදන්නා පිරිස පංච පාදාන ස්කන්ධය පිළිගන්නේ කියලා නම් සත්‍යයන ඒ සත්‍යයකට ගත්තොත් ඒ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරය දරා මරණ.
බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේක තියෙන්නේ උද්දක නිකායේ සූත්‍රපිටකයේ උද්දක නිකායේ පාරායන සත්තනි පාසේ පාරායන වර්ගයේ තමයි මේ සූත්‍ර දේශනාව තියෙන්නේ. මේ තමයි සූත්‍ර දේශනාවේ ආරම්භය. මොකද හිතින් ප්‍රශ්න ඇහුවා කියලා ඒ අහපු ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නේ කියන ඒ ධාත්මනය අරූප ධ්‍යාන ලබාගෙන හිටපු ඒ තාපසතුමා අහන මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. කොහොමද සංසිතෝ ලෝකේ අස්සනෝ සංති ඉන්ජන කෝ උභන්ත මනින්නාය මජ්ජේ නන්තා නලිප්පති කං භෝෂේ මහා පුරුෂෝති කෝද සිද්ධනි මජ්ජදා. මේ තමයි ප්‍රශ්නේ. මේකෙන් අහන්නේ මේ ලෝකේ සතුටින් පරිපූර්ණ වුණේ කවුද? සතුට කියන දෙයින් පිළිලා ඉන්නේ කවුද? ඊළඟට කම්පා වී නැත්තේ කාටද? කිසිවකින් කම්පා නොවෙන්නේ කවුද? ඉංගිත කියන්නේ කම්පා වෙනවා. ඉංගිත නැත්තේ කවුද? කම්පා වී නැත්තේ කාටද? ඊළඟට අහනවා අන්ත දෙක බොහොම හොඳට නුවණින් අඳුනගෙන මැද නොත සඳහාවෙන් මැද නොගෑවේ ඉන්න මහා පුරුෂය කියන්නේ කාටද? මේ ලෝකේ තණ්හාව තියෙන මහං කාර්ය ඉක්මවා ගියේ කවුද? මේ කවුරු ගැන බහන්නේ? මේ අහන්නේ රහතන් වහන්සේ ගැන. මාර්ගය ගැන මොකක්වත් අහන්නේ මොහොත්පත් මාර්ගය කරන්නේ මේකට දෙන්න උත්තරය තමයි බුදුරජාණන් වහන්සේ දාදෙනවා මෙන්න මෙහෙම. කාමේසු බ්‍රහ්මේ චරයවා මේක තුනෝ සදාසතෝ සංකාය නිබ්බිතෝ බික්ඛු පස්සනෝ සංති නිහිතා. පළවෙනි ගාථාවේ මෙහෙම කියන්නේ යම් කෙනෙක් කාමයන්ගේ තියෙන දෝෂයන් දැකලා කාමයන් නිසා විඳින්න තියෙන වෙහෙස පීඩාව දුක දැකලා කාමයන් කියන මොනවාද බලන අහන ජනසෝන රස දෙවෙන ගෑවෙන හැප්පෙන වදින කියන දේවල් වලින් සතුට විඳින්න පුළුවන් කියලා අද අපේ තියෙන අදහසට කියන මොනවාද කාමය කියලා. මේවයි දෝෂ දකිනවා කියන්නේ මේවයි කියන දුක් පීඩාවේ තොමුද කඳුන රැස්ත කෙනෙක් ඒක කියන ඕන්න මතක තියාගන්න. මේ ධර්ම විහිළු කරන පිරිසට අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ ඔන්න සෙල්ලමට ධර්ම හෙව්වට අර්ථයක් නැතුව මේ ධර්ම තුරුදු රොහත කරුවට ඒගොල්ලන්ට මේක දෙයගොල්ලන්ට මේක අවබෝධ කරගන්න නම් Taman අසුරු කරන ප්‍රේමනාප රූප සත්ව වල වරද්ද දුක සීඩාව තියෙනවා කියලා හොයන්න නෝන තියෙනවා. ඒක මතක තියාගන්න ඕගොල්ලන්ට පුරපුර වුණ තරම් කිතු කරන්න පුළුවන්. ඒකත් කොල්ලේ ඒවත් එක විහිළු කරන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න මම වාද විවාද වලට ඕගොල්ලෝගේ විහිළුවට මෙරි වෙන්නේ නැහැ. මේක අපි කෙනා කෙනාගේ ලොකු යුද්ධයක්. අපි කෙනා කෙනා එක අනියම මෙහෙවන්න ඕනේ. උපකාරය විතරයි පුතේ ආයුධ හොයාගන්න මෙන්න මෙහෙමයි ඔබ සටන් කරන්න ඕනේ කියලා උපදෙස් ටිකක් ලැබෙන්නේ. හැබැයි යුද්ධ හැම වෙලාවෙම තියෙන්නේ කාටද? සමාජයමයි. ඒ නිසා මේක තමාගේ යුද්ධය තමන් අදමගෙන කරගමන් හරි එහෙම නැත්නම් ඉතින් මේවා ටික ගොඩක් කරගෙන නිකන් ඔහේ තියාගෙන විහිළු කාලු කරමින් හිටියට ඒක තමක් නැහැ. හැබැයි වෙන දෙයක් යහපතක් නැහැ. ප්‍රඥාවන්තයන් ගරහයි. නින්දා කරයි ප්‍රතික්ෂේපයි. එහෙනම් දක්ෂයෙක්ින්නේ මොලේ මෙන්න අවශ්‍ය කෙනා කවුද කියලා කියනවා. කාමයන් කෙරෙහි දෝෂය ආදීනව දැකලා බ්‍රහ්මචර්යාවේ මනාව අනුගමනය කරනවා නම් මෙතන බ්‍රහ්මචර්යාව කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට තමයි මෙතන බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. ඔය ලොහලා තේරුවාද නිවනට කියන නම් වලින් කියනවා එතනද බ්‍රහ්ම මහා පුරුෂ ඊළඟට ගොඩක් නම් කියනවා. එතකොට ඒ බ්‍රහ්ම කියන ශ්‍රේෂ්ඨකනට පත් වෙන්න තියෙන මාර්ගයට කියනවා වැඩපිළිවෙලට කියනවා මොකද්ද? බ්‍රහ්මචර්යාව. කාමයන්ගේ පීඩාව දෝෂය දැකලා යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මනාව අනුගමනය කරනවා නම් ඊළඟට සංහාව සම්පූර්ණම අත්හැරලා දාලා සිහියෙන් යුතුව මනාව නිහීමට පත් වුණාද සිහියෙන් යුතුව මනාව නිවනට පත් වුණාද ඔහුට කිසිම කම්පාවක් ලෝකයේ නැත. දැන් ලෝකේ කම්පා නැති කෙනා කවුද? කාමයන්ගේ ආදීනව දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා තණ්හාව අවසන් කිරීම යම් කිසිවෙක් කරා නම් එයාට කම්පා නැහැ. එතකොට මේ කවුරු ගැනද කියන්නේ? රහතන් වහන්සේ ගැන. එතකොට ඒකට කියනවා සෝ උභන්ත නමිඤ්ඤාය මැදෝ දන්තා මලුප්පති සම්ගෝමි මහා පුරුෂෝති සෝද සිද්ධනි මජ්ජගාති. එතකොට එයා තමයි ඔය කියපු කෙනා තමයි අන්ත දෙක හරියටම දැනගෙන මැද නොතෙවරේ සංහාව කියන මෙහුම් කාර්ය ඉක්මවා ගිය කෙනා. ඔච්චරයි පුතේ මොකද? මේ රහතන් වහන්සේ මත්තමද මේකින් අරහත්ය සාක්ෂාත් කරේ කිසිමෙත්ය හාමුදුරුවෝ එයාගේ ගෝලය දහය විතරමයි. ඔවුන්ට පොඩි ගොඩාවක් සම්මුණා පරණයක් සම්මුණා. දැන් ඕගොල්ලෝ මම මේක ගැන දැනගන්න ඕන්න යන්න ඕනේ චූල නිර්දේශ පාලියේ පාරායන වර්ගයේ තියෙන කිසිමෙත්ය නිර්දේශ කොටසට යන්න. දැන් මහා කස්සප මහරහතන් වහන්සේ මේ හැම වචනයක්ම අර්ථ සහිතව මෙතෙන් දෙන හැටි කියාද නිත්‍යයේ විස්තර සහිතව. එතකොට මෙතන පැහැදිලිවම කියන්නේ නිකම් පුරුෂයෙක් ගැන නෙමෙයි. කවුරු ගැනද? මහා පුරුෂයා ගැන. දැන් ඕගොල්ලන්ට මම මේ ශාසනේ වචන ගැන හවස පටන් ගන්න කොටත් ඒවා නේද? අපි මිනිස්සුන්ට ආහාර කියනකොටම අපේ මිනිස්සයා මතක් වෙනවා. හදේ බුදුහාමුදුරු එහෙම කියන්නේ. ඇහැ කියනකොටම අපට මෙහෙම එකක් මතක් වෙනවා. බුදුහාමුදුරු අනිදස්සනයි කියනවා දැන්නේ. නැහොයි එහෙනම් අපේ හිතන වචන මේකට ගලපෙන්නේ නැහැ. එහෙනම් අපට මහා පුරුෂයා කියනකොට ඒකට විදර්ශනාව වඩන කෙනෙක්ට මහා පුරුෂයා කියත හැකියි අපි හිතයි. හැබැයි සාසනේ මහා පුරුෂයා කියන්නේ කාටද කියලා ඊළඟට මම ඕගොල්ලන්ට ඒ වචන ටිකම කියනවා. ඒක වෙනවාද මේ චිත්තකනිකාවේ මේ තමයි සූල නිදේශ පාළියේ විස්තර කිරීම කරනකොට මහා පුරුෂයා කියන එකට බුදුහාමුදුරුවෝ දුන්නු අර්ථය මොකද්ද කියලා මහා සත්‍යන මහසම්මිතෙ පෙන්නනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ස්වාමීනි මහා පුරුෂයා මහා පුරුෂයා කියලා යම් වචනයක් කියනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ශාසනයේ මහා පුරුෂයා කියන්නේ කාටද? ඉතකන සාරිපුත්ත යම්කිසි කෙනෙක් රාග දෝෂ මෝහයෙන් සම්පූර්ණම නිදහස් වුණාද නිදුනද මම ඔහුට මහා පුරුෂයා කියලා කියනවා. රාගදේශ මෝහයෙන් යම් කෙනෙක් නිදහස් නොවුනද මම ඔහුට නම් මහා පුරුෂයා කියලා කියන්නේ. එහෙනම් මේ අහන්නේ මග වඩන කෙනා ගැනද මගේ ඉවර විතර කෙනා ගැනද? ඉවර උච්ච කෙනා ගැන. එතකොට මෙතේ දැන් මේ උත්තරේ දීලා තියෙන්නේ මාර්ගය ගැනද නිරෝධය ගැනද? නිරෝධය ගැන. එහෙනම් කෙනෙක් මජ්ජේ සූත්‍රයේ නිවන් දකින්නලා කියලා රූපේකාන්තයක් නාමේකාන්තය විඥානයේ මැදේ තියෙන උතරේ ඉන්නවා සංඥාව ඒ බැදෙන්නතේ ඉන්නවා කියලා හිතුවට ඉන්න පුළුවන්ද? ඒකට කිව්වා සාමයෙන්ද තියෙන එම අතහරලා ආරස්ථාංක මාර්ගයද වඩන්න. එතකොට සංඥාව කරනකොට අවසන් වෙනවා. එහෙනම් මධ්‍යේ සූත්‍රයෙන් වෙනම නිවන් දකින්න කෙනෙක් තියෙනවද? නැහැ. බලන්න ගොඩාරියක් මේ කාලේ කතා වෙන ප්‍රශ්න පිටකේ උත්තර දෙන්න මේ ඇයි ප්‍රශ්න ටික එකට කරගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට ඕනාව දෙන්න බඩක් පහුවෙලා ඇති. ඒකෙන් මා මතක සූත්‍රයේදී ඊළඟට මේක මුල් කරගෙන තමයි බරණ සිසුපතනයේදී විසුන් මහන්සේව පරිසක් වැඩිහිටි විසුන් මහන්සේව පරිසක් එක වෙනවා කතාවක් ඇති වෙනවා. විසුන් මහන්සේ නමක් වෙන ස්වාමීනේ අර බාවරී තාපසතුමාගේ ගෝලය ඇවිල්ලා බුදුහාමුදුරුවෝගෙන් ප්‍රශ්නය අහපු මේ අන්ත දෙකේ නොතවරි මැද මෝලින් දැනගෙන තණ්හාව ඉක්මවා ගිය මහා පුරුෂයා කියලා භාග්‍යතුන් වහන්සේ දුන්න උත්තරේ කොයි විදිහද ඔබ වහන්සේලාට තේරෙන්නේ? පෙර ඇරුවා ඒ වෙලාවට බිස්සන් වහන්සේ නමක් කියලා මට හිතෙන්නේ මෙහෙමයි. රූපේ ඒකාන්තය, නාමය අනිස්සන්තය, විඥානයේ මැද සංහාව තමයි සිද්ධනිය. සංහාවෙන් තමයි ගැටගැසීම වෙන්නේ. ඉතින් යම් කෙනෙක් මේ නෝව නෝනින් දැනගෙන සංහාව ඉක්මවා ගියා නම් එයාට තමයි මහා පුරුෂයා කියන්නේ. දැන් මේක ප්‍රතිපදාව වඩන්න මොකක් කර තියෙනවද? ඒත් නෑ. එරණ අනිබ්බුත් මහන්සලා කියනවා සප වේදනා වෙස්කන්තය, දුක් වේදනාව එක්කන්තය, උපේක්ෂා වේදනාව නැද සංහාව තමයි මහංකාරිය. මේක පිළිගන්නේ සංහාව. ඉතින් යම් කෙනෙක් සංහාව ඉක්මවා ගියා නම් එයා තමයි මහා පුරුෂයා. ඒ රහතන් වහන්සේගේ ස්වභාවය කියනවා නිසා මගක් තියනවද? නැහැ. ඊළඟට සක්කාය එකාන්තය, සක්කාය සමුදය බලන්නයි, සක්කාය නිරෝධය මෙද සංහාව තමයි මේ දේකට ගැට ගහන මැස්ම හදන්නේ අසිද්ධනේ අමහංකාරිය. යම් කෙනෙක් සංහාව ඉක්මවා ගියා නම් මොකද වෙන්නේ? එයා මහා පුරුෂය. ආයෙත් මගේ දෙකේ රහතන් වහන්සේගේ ස්වභාවයද? රහතන් වහන්සේ ආධ්‍යාත්මික ආයතන එකාන්තයක්, බාහිර ආයතන එකාන්තයක්, විඥානයේ මැද සංහාව තමයි මෙහුංකාරිය. ඒ සංහා විතුරුණතුව ඉක්මවා ගියා නම් එයාට කියනවා මහා පුරුෂයා. දැන් මාර්ගය කිව්වද? ආයෙත් රහතන් වහන්සේගේ ස්වභාවය කිව්වද? රහතන් වහන්සේගේ ස්වභාවය කිව්වා මිසක් මාර්ගය කිව්වේ නෑ. ඊළඟට අතීත ඒකාන්තයක් අනාගතය දෙවෙනි අන්තයයි එහෙන් වර්තමානයේ නැද සංහව විසනුයි මෙහිම සිද්ධ වෙන්නේ පිළිගන්න බාර ගන්න එක වෙන්නේ සංහව ඉක්මවා ගියා නම් ඒ මහා පුරුෂය ඊළඟට ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමවේ දෙවන ස්පර්ශ නිරෝධය නැද සංහව මෙහුම් කාර්යය ඉක්මවා ගියා නම් මහා පුරුෂය ඔයක කතා වැඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහන කවුද හරි කියලා. එහෙනම් ඔබ කොහොම කියව මත්තම වරද්දක් නෑ. හැබැයි මම ඒ දේශනාවේදී මතක් කළේ මෙන්න ස්පර්ශාන්තේ ස්පර්ශ සමුදය අන්තයේ දෙවන ස්පර්ශ නිරෝධය නැදයි සංහාව තමයි මේ නැහිම කරන්නේ සංහාව ඉක්මවා ගියාම ඒ මහා පුරුෂයා කියන අර්ථයෙන් මම දේශනා කළේ කියලා දේශනා වල කරනවා. එතනින් හම්බ වෙනවද ක්‍රමය? නෑමයි පුතේ. මේ නිරෝධ දෙමංකව භාගතුන් වහන්සේගේ දේශනා එක විලාවක නිරෝධය ගැනම කියන දේශනා තියෙනවා. ඒක දැනගත්ත කෙනා අඳුන ගන්න ඕනේ මාර්ගය කියන්නේ මොකක්ද කියලා. ඒක එකතු කරගන්න ඕනේ. සමුදය මොකක්ද? ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය මොකක්ද කියලා එකතු කරගන්න දක්ෂ වුණු කෙනාටයි නිවැරදිම හදා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් එයා ධර්ම අවබෝධ කරන්නේ නැහැ. අද අපේ පිරිසට ඕනේ ඕකේ බොහෝ බෞද්ධ පිරිසට ඕනේ මොකක්වත් නොකර නිකන් ඉඳලා නිවන් දැක. ඇත්තටම මොකක්වත් කරන්න කැමති නැහැ. හිතන්නත් කම්මැලි. ඒ පිරිසට ඕනේ මොකක්දරයක් බලපුවම නිවන් දැක්කා කියලා හිතා ගන්න. අහුගම හිතා ගන්න නිවන් දැක්කා කියලා. ඉතින් මොනා කරන්නද? ශාසනය හරියට අධ්‍යයනය කරේ නැතිනම් භාගතුමාන් සතුවා ඔබ විසගෝර සර්පය පුරුල් කරන් එන්න ඔබ එච්චර ලාභයක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ දහම වරදවා ගන්න එපා. මෙලොව පරලොව කොට බොහෝ අයහපත දුක පිණිස පවතින මම මේ දහම උපමා කරන්නේ අලගත් උපම සූත්‍රයේ මතක තියාගන්න. විසගෝර සර්පයෙකුට ඌ වලන්න ඕනේ දස්ත නොකරන විදියට සුදුසු එනි. ඔබ දහම අර්ථ හරියට ගත යුතුයි. සුදුසුම නිවැරදිම ක්‍රමයකට එහෙම නොවුනොත් ඒ දහමම ඔබේද උපද්දවා දෙන මෙලොව පරලොව අයහපත කොත්තරද කියලා කියන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒ නිසා අපි දක්ෂණය යුතුයි. අපට කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් අපට දෙසැම්බර් මාසයේ අන්තිමයට අපි කතා කරාට පස්සේ මේ මාස හතරක් ඔබට මුණ ගැහෙන්නේ බැරිුණා නේ? ස්වාමීන් වහන්සේට අසනීප තත්ත්වෙ පොඩ්ඩක් ඔහු මේ කාලේ වැඩි විපර තිබුණා. ප්‍රතිකාර කරන නිසා විවේක ගන්න පොඩ්ඩක් අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඔහුම කාලෙකට වෙලා ගිහින් ඔයගොල්ලෝ හේතු දෙයින් ප්‍රතිඵල යම් කිසි කෙනෙක් විමසන එක තාම කරගෙන යනවා නම් ඔයගොල්ලන්ට ලැබිච්ච දේ ලාභයක් කියලා තේරෙනවා ඇති නේද? ඉතින් ඔබ අහසු දේ විනිශ්චය කරමින් පරිහරණය කරන්නේ නැත්නම් ඇත්තටම අත්තරම් වාදනයක් වුණත් නැවත නැවත අල්ලන්නේ පිරිසුදු කරන්නේ නැත්නම් ඒකේ කුණදෝවිලි බෙදලා ඔබ මත්තම නැති වෙලා යනවා. භාගතුන් වහන්සේ කියන්නේ ඔබට ලැබෙන හැබෑම සත්‍ය ඔබ නැවත නැවත පරිහරණය නොකරනවා නම් ඔබ ඒකින් විශේෂත්වයට පත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ වරද්ද අත්තරම් වාදනය දුන්නු කෙනාගෙන වේ ලබාගත් පිරිසයට පිරිසුදු කරන්නේ නැත්නම් නැවත නැවත ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒක පිළිතුරලා යන අන්තිමයට වෙන්නේ අර යාතේ කතාවක තියෙන්නේ මොකද්ද? අත්තරම් සැටියක් එක්ක කතාවක් තියෙන්නේ මොකද්ද? තේරුවානික ජාතකයේ තියෙන්නේ ගේතර රත්තරන් පැටියක් තියෙනවා ලක්ෂ ගානක් වටිනා. හැබැයි කාලයක් ගිහිල්ලා මලකට ඒක සූවිලි බැනලා ඒක රත්තරන් පැටියක් කියලා හොයන්න බැරි මට්ටමට ඇවිල්ලා ඒ මිනිස්සු හිඟා සමින් ජීවත් වෙනවා. ඒ වගේ මතටත් නිවීම ස්පර්ශ වන ධර්මය අර්ථය ජීවිතයට ආවින් හරි අල්යාන මිත්‍රයකින් පොතපතකින් ලැබුණා වෙන්න පුළුවන්. ඒක පරිහරණය නොකර අපි පැත්තකට දාලා තිබ්බොත් කාලයක් යනකොට අපට අමතක වෙයි එහෙම දෙයක් අපට ලැබුණා කියලාවත්. අපට දුකදේ කාලයකට කරන්න වෙයි. ඒ නිසා මතක තියාගන්න ඕගොල්ලොන්ට මට ලැබිච්ච ශ්‍රේෂ්ඨ ලාභයනි. මනුස්ස ජීවිතයෙන් ලබා ගන්න පුළුවන් ඉහළම සැනසීම මේ උදෝරියේ ලෝකයට හොල දෙනවා නොපෙන වෙන තන. අපට අම්බ වෙන හැම මිනිත්තක්ම මෙරෙන්ගුව සමානයි. හීනය දැක්ක හීනයක් සමානයි කියලා අපට ඔප්පු කරගන්න පුළුවන් තවදුරටත් ඒ වෙන හැඟීම නිමිත්ත සත්‍ය විදියට බහගන්න පිළිගන්න සුදුසු නෑ කියන තැනකට නොවන ගේන්න දහමක් අපට යදෙනවා. ඉතින් ඒ දහම අපි පරිහරණය කරොත් සැනසීම සැපය අපි අහමසීම ජීවිතයට ගලන් දෙනවා. අකමැත්තෙන් බෙහෙත් දීවත් නිවැරදි බෙහෙත් දීවත් පෝගේ හොඳ වෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ මහණෙනි අකමැත්තෙන් හරිවද නිවැරදි ප්‍රතිපදාව අනුගමනය කරොත් ඔබේ දුක අවසන් වෙනවා කියලා මම සහතික වෙනවා. එහෙනම් ඕගොල්ලොන්ට මට නා ලැබුණම නිරෝධය කියලා කියන්නේ කිසිම විදියකින් ආයේ පණවීමක් කරන්න පුළුවන් තරම් නෙවෙයි. ඒ පණ ලැබෙන්නේ නම් වැඩක් කරන්න ඕනේ. ඒකට තමයි කිව්වේ නුවණ පරිහරණය කිරීම, විදර්ශනාව, ආරෂ්ඨාංග මාර්ගයේ උදේවේ අනිත්‍ය සංඥාව කිව්වේ ඒක. හැබැයි ඕගොල්ලෝ හිතපුවේ අනිත්‍ය සංඥාව නෙවෙයි. දැන් මම මේ කිව්වේ තිබේ ඒක පරිහරණය කරොත් ඕගොල්ලොන්ට මට පුළුවන් ඒ ආපු නිමිත්ත ඉතුරු නැතුව මාත හැරෙන බව දැනගන්න. ඉතින් ඒ වෙනුවෙන් ඕගොල්ලොන්ට මේ දේශනාව ස්වල්පයක් හෝ උපකාරයක් වෙන්න ඇති කියලා බලාපොරොත්තුනවා. ඕගොල්ලෝ හැම දෙනාටම ඒ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වූ සංසලීන සැනසීම උපත්ව ගන්න මේ ධර්මානුශාසනාව හේතුපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඊළඟ කාරණාව කමන්නේ නැහැ. මේ විනාඩි දෙකක් මම ගත්තට සරත් මහත්තයා මගේ පොතේ වැඩකටයුතු මම ඉවර කරලා තියෙනවා. මම දෙවන තුන්වෙනි වතාවට සෞදපත් කියන මේ දවස්වල කරගෙන යනවා.